ඔබට කමක් නැද්ද?
අහන්න ඕන එකක් කරා.
දැන් අර දැන් අර මොකක්ද කියලා මං අහගෙන හිටියා. අර ගිරිමානන්ද සූත්‍රය කියනකොට, එතකොට ඒ වගේ අර මොග්ගල්ලාන සූත්‍රය, මහා කස්සප බොජ්ජංගය, මහා චුන්ද සූත්‍රය, අරියෝ මේවා එහෙම අරගෙන බලනකොට මේ මේ ස්වාමීන් වහන්සේලා හුඟක් අසනීප වෙලා ඉඳලා තියෙනවා. ඒ අසනීප වෙලා ඉන්නකොට මේ බොජ්ජංග බුදුහාමුදුරුවෝ කියනවා ගිහිල්ලා බොජ්ජංග සත්‍යයන කරන්න. එතකොට මේ මේ කට්ටිය සෝ වුණා කියලා කියන අර මෙතන පොඩි විශේෂත්වයක් තියෙන්නේ. මම හිතන්නේ ඒක මේ මේ උත්තමේ ඔක්කොම මාර්ගඵල ලැබුවපු අය. ඒක හන්දා ඒගොල්ලන්ට ඒක මේ වෙච්ච හැටි අපි වගේ අයට තේරුම් ගන්න බැරිද දන්නේ නැහැ. ඉතින් අනිත් එක දැන් අර මහා චුන්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදුහාමුදුරුවෝ මේ චුන්ද ස්වාමීන් වහන්සේට කියනවා මට අසනීපයි මෙහෙම සූත්‍රය දේශනා කරන්න කියලා. එතකොට යම් මේකක් ලැබුණා. ඒ කියන්නේ මේ කාගෙන් හරි උදව්වක් ඕන වෙලා තියෙනවා. එතකොට මේ මේක හැම වෙලේම මේ හේතුව වෙන්න. ඉතින් මම කල්පනා කරලා ඔබතුමාගෙන් ඒ ගැන මේ දැනු මොකක් හැකියාවක් තියෙනවා නම් දැනුවත් කරන්න කියලා. තිරුවන් සරණයි.
ඔව් තිරුවන් සරණයි. මේ ඒක නම් මම හරියටම හිතලා නැහැ ඒ ගැන. ඔව් එතන විමසන්න ඕන තැනක්. හැබැයි අපිට එතනින් දැන් අර එක පැත්තකින් ගන්න තියෙන්නේ රහතන් වහන්සේලාගේ සාකච්ඡා තියෙන්නේ උන්වහන්සේලාට නෙවෙයි අනිත් අයට උදව්වක් වෙන්න නේ කියන අර්ථෙන් ගන්න පුළුවන්. ලෝකයාට අදහසක් දෙන්න අපි හුඟක් මේ මුකුත්ම කරගන්න බැරි වෙන අවස්ථාව තමයි ගොඩක් අසනීප වෙන. එක්තර වේදනාව දරුවනට මේන අසනීපයක් ආවහම මේ අපිටම දහම මෙනෙහි කරන්න යමු වෙන්නෙම නැහැ. අද කාලේ බැලුවොත් ඩොක්ටර්ස්ලා හොයාගෙන යනවා, හොස්පිටල් හොයාගෙන යනවා. මිසක් දහම පැත්තට යමු වෙන්නේ
නැහැ. එහෙමයි.
කවුරු හරි භාවනා වැඩසටහක සටහනක හිටියත් මතක් හරි අසනීප ගතියක් දැනුනොත් ඒක කන්ටිනියු කරන්න කවුරුවත් කියන්නේ නැහැ නේ. මට හොස්පිටල් එකට යනවා මිසක් නේද?
එහෙමයි.
දැන් මේවයි තියෙන්නේ. ඒ කාලෙත් අපි අමතක කරන්න හොඳ නැහැ. වෛද්‍යවරු හිටියා, ජීවක වෛද්‍යතුමා ඇතුළු වෛද්‍යවරු හිටියා. හරි. දක්ෂ අය හිටියා කියන මට්ටමනේ අපිට ගන්න තියෙන්නේ. ඒ එහෙම තියෙද්දි ඇයි දැන් මේ උන්වහන්සේලා ආයතන් වලට නොගිය එක? දෙවෙනි එක තමයි දැන් බුදුහාමුදුරුවෝ කිව්වෙන ආයාවික්මනක මේ වෛද්‍යතුමා ළඟට එක්ක යන්න කියලා කිව්වේ නෑනේ. ඒ එතන වුණත් බලන්න.
ඔව් සමහරක් වෙල අවස්ථාවලදී මේවා කිව්වට පස්සේ එහෙම පිටුනියම් පාලක් තියෙනවා. ඒ ප්‍රමේය
ඒ සහත් වෙලානේ.
එහෙමයි. එහෙම
දැන් හත් නොවුන කෙනා ඉලක් පිරිනම් හත් නොවුන කෙනෙකුට පිරිනම් පාන්න බෑනේ.
එහෙමයි.
එතකොට ඒ තුලින් උනේ මොකද්ද? රහත් වෙන්නේ.
එහෙමයි.
අපි එතනත් ගන්න පිරිනවන් පෑව මරුණා කියන එක.
එහෙමයි.
මේක අහුගහන් රහත් උනා කියන එක නෙවෙයි.
එහෙමයි එහෙමයි.
හරි. ඒක විශේෂයෙන් ගිරිමානන්ද සූත්‍රයේ උන්වහන්සේගේ ලෙඩ සනීප වුණා විතරක් නෙවෙයි
එහෙමයි
රහත් වෙනවනේ.
එහෙමයි
ආනන්ද හැමදෙරෝ ඒ රහත් වෙලා හිටියේ නැහැ.
එහෙමයි එහෙමයි. දැන් මොග්ගල්ලාන සූත්‍රයේ මහා කසප බොජ්ජංගේ හිම් බලනකොට ඒ
බොජ්ජංග සූත්‍ර තුනම මේ රහතන් වහන්සේලා
රහතන් වහන්සේලා
ඔව් එතන එහෙම එකක් තියෙනවා. එතන තමයි මං කිව්වේ ඒක මේ එකක් ඔබතුමාම උත්තරේ දුන්නා. ඉතින් රහතන් වහන්සේලාගේ ස්වභාවය අපිට මේ තේරුම් ගන්න අපහසුයිනේ.
එහෙමයි.
ඒකේ අපිට මට හිතෙන විදිහට දැන් අපට පණිවිඩයක් දෙන්න මේ කොච්චර මරණාසන්න මොහොතක වුණත් කරන්න තියෙන්නේ ඒ තුනේම දෙන්නේ සප්තබොධ්‍යංග.
එහෙම
නේද?
එහෙම
සම්බොධ්‍යංග, විරිය සම්බොධ්‍යංග, ඒ වගේ ඒ කොච්චංග ධර්ම හත තමයි මේ එනෙහි කරවන්නේ. අපට ඒකේ ලොකු පණිවිඩයක් තියෙනවා.
එහෙමයි. දැන් අපි අපේ කවුරු හරි අසනීප වෙලා හිටියොත් අපි ওই බුද්ධංග කියන එකෙන් මේකේ ධර්මය සාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙකුට
හොඳම වැඩේ ඔන්නෝක කියන පණිවිඩේ දෙන්නේ.
එහෙමයි.
අපි බුද්ධංග තියා මේ තුන් සූත්‍රයවත් පිළිපත් දාන්න හැදුවොත් කවුරු හරි ඉඳලා එතනත් බනිනවනේ ඕක දාන්න එපා කියලා.
එහෙමයි.
එහෙමද? එහෙම සමාජයක් නෙදෙන්නේ.
එහෙමයි.
ඒ වුණාට ඒ අසනීප මරණාසන්න අයට කරන්න තියෙන හොඳම වැඩක්. දහමක හිටිය කෙනෙක් නම් කලින්ම කියලා තියන්න මට මේ නැගිට ගන්න බැරි වුණත් මෙන්න මේ තුඩවත් දාලා තියන්න
කියලා.
කතා කරගන්න බැරි වුණත් කන් ඇහිම දිගටම තියෙනවා සාමාන්‍ය. ඒයිතරු කියන දෙයක් අන්තිමට අයින්න්නේ ඇහෙන එක කියලා. ඒකට මේ කතා කිරීම ස්පෙනීම අනිත් ඒවා ඇතිම වුණත් මේ සීම තියෙන්න පුළුවන්. ඒකට බොජ්ජංග පිරිත් ඇහෙනවා නම් සත්ත බොජ්ජංග ඇහෙනවා නම් මොකද ඒක රහත් වෙන්නම තියෙන එක බෝධිඅංග. නේ?
එහෙමයි.
අපිට අවස්ථාව තියෙනවා ඒ ටික මරණාසන්න මොහොතේ හරි වැඩෙන්න. මොකද දැන් මනුස්ස ජීවිතය කියන්නේ දුර්ලභ ක්ෂණ සම්පත්තියක් නෙමෙයි ගෙවිලා යන්නේ. ආයෙ කවදල වෙයිද දන්නේ. ඒ තමයි අවබෝධ වෙන්න තියෙන තැන. එතකොට ඒකේ අපි ලෙඩ පැත්තෙන් හිතුවොත් දැන් අපි අහලා තියෙනවනේ නිවන කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවන ස්වභාවය.
එහෙමයි.
දැන් සාමාන්‍ය කෙනා මේ ලෙඩේ සනීප කරගන්න හිතනවා මිසක් ලෙඩ ඉක්මවා යන පැත්තට මනස යොමු කරන්නේ නැහෙනි.
එහෙමයි.
බෝධිඅංග පැත්තෙන් කරන්නේ ලෙඩ වීම කියන ධර්මතාවයේ ඉක්මවන හැටි පෙන්වලා
දෙන්න.
ලෙඩ වීම කියන එක ලෙඩේ සනීප කිරීම නෙමෙයි. අපි දැන් අපි බලන්නේ ලෙඩේ සනීප කිරීම පැත්ත.
එහෙමයි.
ලෙඩේ සනීප වුණාට තව ලෙඩක් හැදෙන්නේ නැහැ කියන්න කවුරුවත් මේ දක්ෂ කෙනෙක් නැහැ නේද?
එහෙමයි. ડોક્ટર රවි මේ දැන් බුදුහාමුදුර අර චතුරාර්ය සත්‍යෙදි කියනවනේ පළවෙනි එක දුක පිරිසිදු දකින්න කියලා. එතකොට මේක මේ දුක්ඛ දුක්ඛතා හැටියට මේ මේ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා ඒ තුනක් තියෙනවනේ. එතකොට මේ දුක්ඛ දුක්ඛතාවත් පිරිසිදු දකින්න එකද ඒකේදී අදහස් වෙන්නේ?
දුක්ඛ දුක්ඛතා කියලා අපි ලෝකෙට අයිති විදිහට දාගත්තු එක නෙවෙයි.
එහෙමයි.
දෙලේ හින්දා තියෙන දුක ශරීර දුක කියන එක තමයි අපි දුක්ඛ දුක්ඛ. ඒක නෙමෙයි දුක්ඛාරය සත්‍ය. තේරෙනවද?
එහෙමයි.
මේක දැනෙන දුක නෙමෙයි දුක්ඛාරය සත්‍ය කියන එක. හැබැයි ඒකෙන් දුක්ඛාරය සත්‍ය දකින්න පුළුවන්. දුකයි දුක්ඛාරය සත්‍ය කියන එක දෙකක්.
එහෙමයි.
ඒක පැහැදිලිව දේශනා කරලා තියෙනවා.
එහෙමයි.
දුක කියන එක දුක්ඛාර සත්‍ය වෙන්නේ නැහැ. දැන් කෙනෙක් දුක වින්දා කියලා දුක්ඛාර සත්‍ය දැක්කා වෙන්නේ නැහැ.
එහෙමයි.
හරි. නැත්තම් ඉතින් අපායේ ඉස්සෙල්ලම රහත් වෙන්න ඕන කට්ටිය.
එහෙමයි.
දුක් වින්දා කියලා.
නැ එතනදී අර එතනදී කියන්නේ පිරිසිද දකින්න කියලානේ.
පිරිසිඳ දකින්න කියනකොට ඔය දුක්ඛ දුක්ඛ කතාවට යන්න එපා.
එහෙමයි එහෙමයි.
දුක්ඛ දුක්ඛ කතාව මේ දහම නදන්න ගෙනාට මේ තේරුම් ගන්න දීපු එකක් වගේනේ.
එහෙමයි.
ඔය දුක අනිත්‍යයි, මේ ඔය දුක විඳිනකොට දුකයි, ඔහොමනේ අපි දාගන්නේ. ඒ කතා කරන්නේ ආර්ය සත්‍යද පුද්ගලයා විඳින දුකද?
පුද්ගලයා විඳින දුක.
පුද්ගලයා පැත්තෙන් නේද දුක්ඛ දුක්ඛ කියලා ඔබතුමා තේරුම් අරන් තියෙන්නේ.
එහෙමයි එහෙමයි.
ඒකට මේ ආර්ය සත්‍ය කියන්නේ පුද්ගලයෙක්ගේ කතාන්දරයක් නෙවෙයි.
ඔව් නෑ මම අර බැලුවේ මේ 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 බොජ්ජංග වල ඔය මේ මේ ලෙඩ වෙච්ච අය ගැනමනේ මේ කතාව තියෙන්නේ.
නෑ නෑ මේ දහම් කරුණ තේරුම් ගන්න.
හොඳයි.
දුක්ඛ දුක්ඛ කියලා අපි තේරුම් අරන් තියෙන එක ඇත්තටම දහම නෙවෙයි කියලා මම කියන්නේ.
හොඳයි. එහෙමයි.
ඔබතුමා දැනට දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ හොඳට හිතන්න.
එහෙමයි.
ආර්ය සත්‍ය පැත්තෙන්ද පුද්ගලයේ සම්බන්ධ කරලා.
පුද්ගලයක් සම්බන්ධ කරගන්න.
එතකොට ඒක බුදුදහම නෙවෙයි.
එහෙමයි.
නේද?
එහෙමයි. පැහැදිලි.
දැන් අපේ අර්ථයට ගලපන්නනේ හැබැයි.
එහෙමයි.
මේ පෙන්නන්නේ ඔබතුමා දුක්ඛ දුක්ඛ කියලා හිතපු එක වැරදි කියන එක.
එහෙමයි. පැහැදිලි.
අපි බුදුහාමුදුරුවෝ පෙන්නපු අර්ථයට යනකොට ඒක දුක පිරිසිඳ දැකීමට යන්න ඕනනේ.
එහෙමයි.
අපි කරන්නේ පිරිසිඳ දකින එක නෙමෙයි මේ ආ පුද්ගලයාට තියෙන දුක ඒකට සම්බන්ධ කරලා අපිට ගලපන එකනේ. ඉතින් එතෙන්දී අපි යනවා මේ මතයක් හදාගන්නවා දුක්ඛ දුක්ඛයි මොකද්ද විපරිණාම දුක්ඛයි දැක්කට වැඩක් නැහැ සංඛාර දුක්ඛ දකින්න ඕන කියලා.
එහෙමයි.
ආර්ය සත්‍යට එන්නනේ.
එහෙමයි.
එහෙම හිතලා හරි තේරුම් ගන්න දුක්ඛ දුක්ඛ අපි දන්න අර්ථයෙන් දැක්කට ඒක දුක පිරිසිඳ දැකීම වෙන්නේ නැහැ. දැන් පටිච්ච සමුප්පාදේ වුණත් පුද්ගලයා සම්බන්ධ කරගෙන බැලුවට කවදාවත් ඊතර වෙන මාර්ගයට එන්න බෑනේ. ප්‍රමෝලිය පග්ගුණ නැහනේ නේද අවිද්‍යා පච්චේ සූත්‍රය පෙන්නන්නේ මේක පුද්ගලයෙක්ගේ දෙයක් නෙවෙයි කියලා. ප්‍රශ්නේ වැරදි කියලා පෙන්නන්නේ.
එහෙමයි.
කවුද මේක මේ දැනගන්නේ හරි විඳින්නේ හරි කාගේද මේක කියලා අහන ප්‍රශ්න වැරදි කියලා වනේ. හරි. අවිද්‍යා පච්චාදී සූත්‍රය බලන්න. ඒකේ දේශනාවක් තියෙනවා නහ. අට හරි. ඒක දාන්න පුළුවන් දේශනාව තියෙනවා. ඒකෙදි මේ විඤ්ඤාණය මොකක්ද? විඤ්ඤාණය කාගෙද? නැත්නම් මේවා අනුභව කරන්නේ කවුද කියලා අහනකොට ඒ ප්‍රශ්න වැරදි. දුක්ඛ දුක්ඛ කියනකොට ඒ ප්‍රශ්නේ වැරදි ඔය අහන පැත්ත. මොකද අපි පුද්ගලයායි පුද්ගලයා විඳින දුකයි ඡාගෙනයි ඔය කතාවට යන්නේ. ධර්මතාවය නෙවෙයි. ඒ දුක පිරිසිඳ දකිනකොට ධර්මතාවය එක ආර්ය සත්‍ය. දැන් ඒ ආර්ය සත්‍ය අර අපායට විතර නෙවෙයි තිස්සෙක් තලයටම පොදු දිව්‍ය ලෝකයටයි බ්‍රහ්ම ලෝකයට පවා පොදු ධර්මතාවයක් නේ දුක්ඛාර්ය සත්‍ය කියන එක. දැන් අහුවත් බ්‍රහ්ම ලෝකේ තියෙන දුක්ඛ දුක්ඛය මොකද්ද කියලා උත්තරයක් තියෙනවා. නැත්තම් දිව්‍ය ලෝකේ තියෙන දුක්ඛ දුක්ඛය මොකද්ද කියලා අහුවොත් උත්තරයක් තියෙනවා. විපරිණාමේ නම් කියයි නේ.
එහෙමයි.
විපරිණාම දුක්ඛ නම් දුක්ඛ දුක්ඛේ මොකද්ද? එහෙ නැත්තේ. කියාගන්න බැරි වෙනව නේද?
එහෙමයි.
එහෙනම් දුක්ඛාර සත්‍ය එහෙ නැති වෙන්න ඕනේ. එහෙම වෙන්න බෑ.
එහෙමයි.
ඒක ආර්ය සත්‍ය කියන්නේ විඳින දුක නෙවෙයි පුද්ගලයන් විඳින දුක නෙවෙයි. අනේ ඔය කරුණ හොඳට තේරුම් ගන්න. දුක පිරිසිඳ දකින්නවා කියන්නේ පුද්ගලයෙක් විඳින දුකක් කතාවක් නෙවෙයි. ඒක ඉක්මවා යන දැක්මක්, ඥාන දර්ශනයක්, දුක්ඛාරයක්. ආයතන වලට අහුවෙන එකක් නෙමෙයි. දැන් එතනෙනුත් බලන්න. ඔය කියන දුක ආයතන වලට අහුවෙන එකක් නේද අපි කතා කරන්නේ. කයට දැනෙන.
එහෙම.
ඒක ආර්ය සත්‍ය වෙන්න බෑනේ. මාර්ගය වෙන්න බෑනේ. අනේ එතකොට අන්න බොජ්ජංග ධර්ම ඇහෙනකොට මොකද වෙන්නේ? අපි ඉන්න ඔය හිතන මට්ටම ඉක්මවා යන. ඔය දකින මට්ටම ඉක්මවා යන. හරි. කයට දැනෙන පුද්ගලයා විඳින ඒ මට්ටම ඉක්මවා යන දර්ශනයකට එනවා විශේෂයෙන් ওই ධම්මවිචේ සම්බොජ්ජංගේ එහෙම එනකොට. ඒක සිහිය එළඹවා ගන්න වෙනවා, ධම්මවිචේ පිළිකන්න වෙනවා. එතකොට සතර ඥානයේ යෙදෙනවා. සතර ඥානයේ යෙදෙනකොට යමක් පිළිකන්න පුළුවන්ද? දෙයක් පිළිකන්න පුළුවන්ද?
පිළිකන්න බෑනේ.
බෑනේ. එතකොට ශරීරය කියලා දෙයක් හම්බ වෙයි. ශරීරය කියලා දෙයක් නැත්නම් මගේ කියලා දෙයක් හම්බුයිද? මාව කියලා හම්බුයි. එහෙමනම් ශරීරයට තියෙන දැනෙන වේදනාද? වේදනා වින්දන කියන ධර්මතාවය. විදිතේ තීති. වේදේ තීති කෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. අජ්ජනීය සූත්‍රය. වින්දන වින්දන විඳින බව. විඳින බව කියන්නේ විඳපු දේ නෙවෙයි. විඳින බව කියන්නේ විඳපු දේ නෙමෙයි, සැප දුක නෙවෙයි, උපේක්ෂා අදුක්කම සුඛ කියන දේ නෙමෙයි විඳින බව කියන්නේ. තේරෙනවා? විඳින ක්‍රියාවක් නෙමෙයි. වේදේති ක්‍රියාව කියන්නේ දෙයක් නෙමෙයි නේද?
එහෙමයි.
ඒවා කරන කතා කරපු ඒවා එක්ක බලන්න. දැන් අපි යෝග දුක කියන එක දෙයක් කරගෙන, නේද, මේ ලෙඩේ කියන එක දෙයක් කරගෙන ඒක විඳින මම ගැන නේද ඔය කතා කරන්නේ. ඒක ලෝකෙට අයිති කතාව. ඒක මෙන්න මේ ලෝකෝත්තර දර්ශනය මතු කරනකොට ඊතර වීම, ඊතර වෙන කෘත්‍ය තියෙනවා. ඒකට ඔය විමානන්ද සූත්‍රයේ දස සංඥා ඊළඟට බොජ්ජංග ධර්ම ඒ ඊතර වෙන කෘත්‍ය, ඊතර වෙන කෘත්‍යයට මාර්ග කෘත්‍යයට ඒකට අනුගත වීම කියනකොට අර ලෝකෙට අයිති කතා ඉතුරු වෙන්න බැහැනේ නේද?
ඔව්, ඉතුරු වෙන්න බෑ. දැන් අර ඒ ගිරිමානන් සූත්‍රය එහෙම කියනවනේ, දන්ත රෝගෝ වාත රෝගෝ එහෙම එහෙම කියලා. මේ එතකොට
කියන එකත් එක්කනේ අපේ මනස මෙහෙවන්න පටන් ගන්න. මේ වගේ ලෙඩ තියෙනවා කාටද? මේ පුද්ගලයාට
නේද?
කාම උපස්සනාව පටන් ගන්න කය ගැන කියලා මේ ඉරියව් තියෙනවා. එහෙම නැත්නම් අර එක එක මලකුණ මේ අවස්ථාවේ මෙහෙමයි නේද? ඒ පටන් ගන්න ලෝකෙට අයිති පැත්තෙන් ඒ හිතන්න මනස මෙහෙවන්න තැනක් තියෙන්න ඕනනේ. ඒතරීමේ මුකුත් කියන්න බෑනේ. ඒකට තමන්ගේ මානසිකත්වයෙන් පටන් අරන් ඊතර වීම දක්වා යොමු කිරීමක් නේ තියෙන්නේ. තේරෙනවද?
එහෙමයි.
يعني ලෝකෙට ඇවිත් දෙයක් නැතුව කතා කරන්න බෑනේ මොකෝ? පටිච්ච සමුප්පාදයක් කතා කරන්න බෑනේ. දැන් වතුරේ බල්ලා නැතුව බල්ලා හැදෙන හැටි ගැන කතා කරන්න බෑනේ. ඒක තියෙන කෙනාට නේ කියන්න ඕන නේද?
එහෙමයි එහෙමයි.
ඒක නැත්තම් අපිට කොහොමද දැන් වතුරේ බල්ලෙක් කතා කරන්නේ? ඒක තියෙන ඒ බල්ලගේ මානසිකත්වයට කතා කරනවා නම් අපිට අර ඉන්න බල්ලා කියලා කතාව පටන් ගන්න පුළුවන් නේද? ඔයා කියන බල්ලා කියන තැනින් පටන් අරන් යාගේ ප්‍රඥාව වැඩෙනකොට මොකද වෙන්නේ? ඒ කියපු කතාවම ඉක්මවා යනවා. يعني ඒක තමයි බුදු කෙනෙක්ගේ අසාමාන්‍ය හැකියාව. අපි දන්න භාෂාවෙන් ලෝකෙට අයිති දෙයකින් නේ එතකොට පටන් ගන්න අපේ පැත්තට. හැබැයි ඒකම උදව් කරගෙන එතර වෙන පැත්ත මතු කර. අඟුලිමාලට කිව්වේ මම නවතින්න, මම නැවතිලා ඔබත් නවතින්න කියලා. එයා පටන් ගන්නේ මේ මං මෙච්චර හයියෙන් දුවනවා මේ ඒත් කිට්ටු වෙන්න බෑ නැවතිලා කියලා. ඒ යනවනේ කොහමද නැවතිලා කියලා. අර තමන් දන්න අර්ථේ ඉක්මවා යන පැත්තකටනේ මනස මෙහෙවන්නේ එතකොට. හරි. සීබාරද්දාජයට මේ මමත් කුඹුරුහානවා සීසානවා. කෝ කුඹුරක් පේන්නේ නැහැ, නගුලක් පේන්නේ නැහැ, වියගහක් පේන්නේ නැහැ මේ අහසේ කුඹුරක් සීසානවා. කොහොමද මේක වෙන්නේ? ඒකට තමන් ඒ වචන වලින් දන්න ලෝකෙට අයිති එක ඉක්මවා යනවා මේ දර්ශනෙට එනකොට. ඊතර වෙන කෘත්‍යය. ඒකට යොමු කරනවා.
එහෙමයි.
එතකොට දැන් බලන්න අපි අපි මේ මානසිකත්වයේ හිටියානම් අපි ඉන්නේ ලෙඩ වෙලා මේ ශරීරයක මගේ කොහමද මේක රිදෙනවා ඕවයි ඉන්නේ කොහමද බේරෙන්නේ නේද? එතකොට ඒකම යදාගෙන ඒකෙන් ඈතර වෙන දර්ශනයක් තමයි බුදු කෙනෙක් පෙන්වන්නේ. අපි දන්නා එකට ගලපලා ඒක හරියන්නේ නැහැ. එතකොට ඥාන දර්ශනය කියන එක අපිට මෙහෙම විස්තර කරලා ගන්න බෑ. දලා අදහසක් තමයි ගන්න තියෙන්නේ. අපි කියන ඒවා උතන තියෙන බෑනේ. මාර්ග කෘති. ternary.
ආයෙම.
එතකොට අන්න ඒ අදහසින් තමයි අපිට රහතන් වහන්සේලා ගැන විමසනවා නම් විමසන්න තියෙන්නේ. අපේ මඤ්ඤණාවක් කියන්නේ නිවනත් මඤ්ඤණාවක් කියලා මඤ්ඤණා කරලා මේක ගැන කතා කරන්නේ. රහතන් වහන්සේ මෙන්න වෙන්නේ නැති කියලා අපේ මතයක් හදාගන්න. ඔකයි ඒකත් එක්කනේ මඤ්ඤණාව එක්කනේ යන්නේ. එහෙම මඤ්ඤණාව නෙමෙයි ඥාන දර්ශනයේදී මඤ්ඤණාව ඉක්මවා යනවා මා මඤ්ඤති වෙන පැත්ත. ඒකයි මං කියේ සතර ඥානෙත් එක්ක විමසන්න ඕන. ඒ පැත්ත පෘථග්ජන මට්ටමට පේන එකයි සතර ඥානෙට පේන එකයි වෙනස් වෙනස් නේ. මඤ්ඤණාව මාමඤ්ඤ මඤ්ඤණාවක් බව දකින දැක්මකට එනවා සතර ඥානෙත් එක්ක එනකොට. පෘථග්ජන ස්වභාවයේදී මඤ්ඤණාව කියලා පේන්නේ නැහැ. අපි මේ තියෙන ලෙඩේ ගැනම ඒකට අහු වෙලා නෙවෙයි මසන්. ඒ කියන්නේ අපි කොහොමද ලෙඩේ සනීප කරගන්නේ, සනීප වුණේ කොහොමද කියන එක අපි විමසන. ලෙඩ වීම කියන ධර්මතාවය ජාතිපි ජරාපි ව්‍යාධිපි මේ ලෙඩ වීම කියන එක දැන් මරණයයි කියන්නේ මැරිච්ච කෙනයි මැරෙනවා කියන එකයි දෙක. ලෙඩක් හැදුන කෙනයි ලෙඩ වෙනවා කියන ධර්මතාවයයි දෙක. තේරෙනවද?
එහෙමයි පැහැදිලි.
ලෙඩ වෙනවා කියන එකයි දැන් දකින්න තියෙන්නේ. ලෙඩේ දිහා බලාගෙන අර මේ මනුස්සයා දිහා බලන එක නෙවෙයි. ඒ දෙක දෙක. අපිට දුක දුක පිරිසිඳ දකින්න නම් ජාති දෙනවා කියන ක්‍රියාව අපිට එන්නේ සතහන්. ලෙඩ වෙනවා කියන ක්‍රියාව ලෙඩ වෙනවා කියන එක ලෙඩ වුණාට පස්සේ දකින්න බෑ. මැරෙනවා කියන එක මැරුණාට පස්සේ දකින්න බෑ. මලමිනියකින් දකින්න බෑ මැරෙනවා කියන එක. මැරිලා ඉවරයි. ලෙඩ වෙනවා කියන එක ලෙඩ වුණාට පස්සේ දකින්න බෑ. ලෙඩෙක්ගෙන් දකින්න බෑ.
එහෙමයි ඒක ක්‍රියාවක්නේ.
අනේ හරි. එතකොට පිරිසිඳ දකින්නවා කියන එක අපි දන්න එකට එහාට යනවා නේද? ඇත්ත විදිහට අලුත ස්වභාවයක් වෙනකොට අන්න ඒ පැත්තෙන් විමසුවොත් සමහර විට අක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා තමයි කියන්න තියෙන්නේ. දකින්න පුළුවන්. බයි තේරුවන් සරණ.
තේරුවන් සරණ. හරි තේරුවන් සරණ.
සතේරුවන් සරණයි. ඒ ප්‍රශ්නෙටම කිට්ටු එකක් මේ දැල්ස සාකච්ඡාවල ගොඩක් අවස්ථාවල කියලා තියෙනවානේ මේ ලෙඩ වුණහම අසනීපයෙන් ඉන්නකොට තමයි මේ ධර්මය අවබෝධ කරගන්න හොඳ අවස්ථාවක් කියලා. ඒ වුණාට ඇත්තට මම ඒක අත්දැකීමෙන්ම කියන්නේ දැන් මමත් දැන් සර්ගේ සාකච්ඡාවලට ගොඩ කාලෙකින් යන සම්බන්ධිලා දැන් මේ ධර්මය මේ ප්‍රගුණ කරමින් ඉන්නව පුළුවන් හැම අවස්ථාවෙම. නමුත් දැන් ඇත්තටම ඒක මට ලෙඩ වෙච්ච වෙලාවේදී දැන් අඩුම ගානේ සර්ගි සාකච්ඡාවකටවත් සම්බන්ධ වෙන්න තරම් අර මානසිකත්වයේ දැන් වැඩි ලෙඩක් නෙමෙයි තදට උනා වුණා ඒකෙදී මේ හරි අපහසුයි. ඒ කියන්නේ ඇත්තටම අර රෝගය යනවා විවමනාව අභිභව රෝගේ මේ ඒ රෝගාතුර අවස්ථාවේදී කොහොමවත් හිති යොමු කරන්න බෑ. තන්නේ වුණත් කායානුපස්සනාවට වුණත් හරි අමාරු විසය කියන්නේ ඒක කරන්නම බෑ වගේ. මට ඒකයි මේ ඒකයි සමම් මේක මේ මතු කරේ. ඒ කියන්නේ දැන් අඩුම ගානේ සම්මාදිට්ඨියට පත් නොවෙච්ච කෙනෙක් ගත්තොත් ඇත්තම අපි වගේ කෙනෙක් ගත්තොත් ඉතින් ඒක හරි කරන්නස ඒක අමාරුයි. ඒ කියන්නේ ඒක එකට විශේෂ මොනව හරි එම තියනවාද සර්? ඒකයි මම අහන්න හිතුවේ. මහත්ය ප්‍රශ්නෙටම කිව්වේ යන්නේ කක් නිසා.
ඔව් 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 ඒක හොඳයි. ඒක තමයි මම කිව්වේ අපිට එන අපිට සිහිය එළඹ ගන්න බැරිම අවස්ථා තමයි ඕක. ලෙඩවීම අසනීපයක් වීම. හරි. අපි කොච්චර හිතුවක් දන්නවා කියලා ඒ වෙලාවට දහම අහන්න මානසිකත්වයක් හදා ගන්නවා කියන එක එසේ මෙසේ කරුණක් නෙමෙයි. සාමාන්‍ය කෙනෙකුට බෑ.
බෑ එහෙමයි සර්. බෑම තමයි.
හරි. එතකොට ඒ වයින් තමයි අර මේ ඒ කියන්නේ අපි දුක පිරිසිඳ දැකලා කිව්වට දැකලාද කියන ප්‍රශ්නේ. එතකොට දුක පිරිසිඳ දැක්කනම් අර ඉසගිනි ගත්ත කෙනෙක් එගිනි නිවන ලෙස ඒකට උත්සාහ කරනවා කියනවනේ.
එහෙමයි.
අනිත් ඒ ඔක්කොම යටයිනේ.
එහෙමයි.
කියන්නේ අපි ලෙඩකින්මයි මේ කොමාව දීලා
තියෙන්නේ. එහෙමයි.
පොළුවේ විතර ඇවිලෙනවා නම් වෙන වැඩ කර කර ඉන්නේ නැහනේ. يعني අපි දැන් ඔය හරි තුවාල ඇස්කලා ලේ ගලනවා නම් අපි වෙන වැඩ කර කර ඉන්නේ නැහනේ. ලෝක නවත්තනවා මිස.
නැහැ.
ඉන්න කොට කියනවා නම් වෙන වැඩ කර කර ඉන්නවද?
නැහැනේ.
අනිත් අය දරුවෝ ගැන බල බලා ඉන්නවද?
නැහැනේ.
ආ. එතන ඒ වඳුරෝ ගන්න උපමා. ඒක දුක විදිහට දැක්කනම් තව මොහොතක්වත් පමා වෙන්නේ නැහැ. කොහොමද මේ උපමා දෙන්නේ? හිසගිනි ගත්තගෙන ඉගිනි නිවන ලෙස.
එහෙමයි.
අපි අවංකව බැලුවොත් අපේ උත්සාහය තියනවද? මගේ නම් නැහැ. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ කොහොමද කියලා.
ඒකට ඒ කියන්නේ අපිත් අර ශරීරයේ නිකන් ශාරීරියේ වේදනාව වලට යට වෙලා වගේ ඒ වෙලාවට ලොකුම දේ ලෙඩේ හොද කරගන්න එක වගේ අන්නේ එකක්.
හරි. ඒ වෙලාවට දහම මෙනෙහි කරනවා කියන එක එන්නේ නැහැ නේද? අපි ප්‍රයොරිටි එක දෙන්නේ ලෝකෙටද දහමට? ඊතර වීම.
ලෝකෙටනේ ඇත්තටම ඒක
ලෝකෙ. හිතාගෙන හිටියට මං මැරුණායින් පස්සේ නම් දිව්‍ය ලෝකෙ කියලා. හරි නෑ යනකොට ඔය එකක්වත් මතකයි.
නෑ
නෑ යෑම නෙමෙයි නෙමෙයි ලෙඩවීමක් කියන්නේ. නේද?
එහෙමයි.
මට්ටම් ගත්තා තනියි වෙනවනේ. ඒ වුණාට ඊලෙඩේ දිවත් අපිට සිහිය පීට ගන්න බැරි. හැබැයි අපේ සමහරු හිටියා මං අය හොස්පිටලේ ඉන්න කාලෙත් අම්මා කෙනෙක් හිටියා මේ යාට පොඩි ළමයි දෙන්නෙක් හිටියා. ඒ හින්දා හැමදාම කී කියා හිටියා නේ කොල්ලෙක් නම් භාවනා කරන්න බෑ කියලා. ඉතින් මේ දවසක් මට කෝල් කරලා කිව්වා හරි වැඩේනේ මට දැක් වුණා මේ දවස් හතර පහක් හොස්පිටල් එකේ ඉන්න වෙනවා දැන් ඇඩ්මිට් වෙලා ඉන්නේ
කියලා.
මම කිව්වා ඔන්න දැන් හොඳම වෙලාව ඔයාලට වෙලා නැහැ කිය කියා හිටියු. ඔන්න වෙලාව හම්බ වෙලා. ඔය පරණ පිනකට ඕක උනේ. හරි. දැන් මෙන්න මේ ටික කරන්න කියලා දැන් විශේෂයෙන් අර සමතේ උපදෙස් ටිකක් දුන්නා. ඉතින් යා ස්ටේ දෙක තුනකදී ධ්‍යාන හතරම කරලා ඉවරයි. අර කියන හොඳ වෙලාවටලු මට කතා කරේ. නැත්තම් මොකද වෙන්නේ? අර හැමදාම දැන් ඒ එහෙම කරන්න පුළුවන් උනේ එයාගේ දැන් අනිත් වැඩ තියෙද්දි ලොකු උත්සාහයක් තිබුණා. දැන් අතියම අපේ අන්සලේ සාකච්ඡා තිබුණා. ඒකට අනිවාර්යෙන් එනවා. ඇවිල්ලා ඒ කියන්නේ අර ලොකු කැපකිරීමකින් ඒක හොහොවා හිටියා. එහෙම කෙනෙකුට අර වගේ අවස්ථාවක ඒ උපදේශ දීපු ගමන් ඒකයි මේ දහම තියෙන ප්‍රඥාවන්තයාට කියලා දෙන්නේ. එහෙම කෙනෙකුට ඔබ කිව්වට වඩා නෑ.
එහෙම.
යා ඒ හොස්පිටල් එකේ හිටිය වෙලාවේ උපරිම ප්‍රයෝජනෙ ගත්තා. ඒකට මේක අපි හැමෝගෙම තත්ත්වයක් ඔය මොනවා කිව්වද? දැන් මට
එහෙම සර් ඒක මම හුඟක් උත්සාහත් කරලා බලලා තියෙනවා බැරි බෑම බෑ කියලා. ඒ විලාවට බෑම තමයි අර උළුවක එක්කම ඇඟ රිදෙනවා ඒ වගේ
නම් ඉස්සෙල්ලා වැඩ ඒ කියන්නේ අපි දැන් ලෝකෙට අයිති වැඩ ටික අතාරිනවා කියමුකෝ. නිකන්වත් හිතෙන්නේ නැහැ මේ වෙලාවයි. ඉතින් මම දහමක් අහන්න ඕනේ කියන මේ ලැබුණ විවේක.
එහෙනම්
අනිත් කඩ ටික අතේරියා කියන්නේ කොච්චර විවේකද? ඔය ඔගොල්ලෝ සිය කියා ඉන්නේ මට මේ මේවා අතාරින්න බෑ, මේ කිසිම නිදහසක් නැහැ කිය කියන්නේ මේ භාවනා කරගන්න වෙලාවක යන්න ඕනේ කොහාට හරි කිය. මම කියන්නේ මේ අපි ස්පිරිතාලයක නවතින මට්ටමක ලෙඩක් හැදෙන්නේ කරන පිනකට කියලා මම
කියන්නේ.
හරියට දහම හොයන කෙනා. ඇයි ඒ වෙලාවට කවුරුවත් වැඩ කියන්නේ නැවද? කාගේවත් වැඩ මෙන්න මේක අනේ මේ ළමයා බලා ගන්න මං එනකන් කියන්නේ නැවද? එයාට කන්න දැන් ඔබ මෙයාට මං දෙදුවේ නැත්තම් කන්න නැහැනේ, කන්න නැහැනේ මං හදලා දුන්නේ නැත්තම්. මේකට බඩගින්නේ මැරෙනවානේ ඔය කතා ඇහෙනවද? අර තමන් තමන් නැතුව කරගන්න බෑ කියපු එකක්වත් දැන් තියෙනවද ඒ වෙලාවට?
නෑ.
මේ ඉතින් ඒක මේ දෙයියෝ දෙන මේ අපිට දෙන දේව දූතේ දෙදවීම කියන. හරි. මේ දෙදිනායට ඔක ලොකු ආශිර්වාදයක් නේ. ආවේ මේ ඔයාට කිසිම මේ නිදහසක් නැතුව ඉඳලා දැන් නිදහස හම්බෙලා. බලන්නකෝ.
ඉතින් දැස තියන්නේ අර හිතේ තියෙන ඕනෑකම නේද? ඕනෑකම.
ඒ ඕනෑකම එන්නේ දහමට දහම් මාර්ගයට ඕනෑකම එන්නේ. අනතනයි. දුක දුක විදිහට පිරිසිඳ දැක්කනම් තවත් මොහොතක්වත් සමා වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ නේ කියන්නේ.
එහෙම. ඒ අපිට සෙකඳ වෙන්නේ. සර් මං කියන්නේ දැන් ලෙඩක් හැදුනේ වෙලාවක කිසිම කෙනෙකුත් නැත්තම් එහෙමත් නැත්තම් අපි කරන ප්‍රායෝගික එකම දේ නිදාගන්න එකනේ. එහෙම වුණොත් ඒ වෙලාවට ධර්මෙ සිහි කරනවා. ඒක ප්‍රායෝගිකයි. ඒකොට මේ සමහරවිට ලෙඩෙන් නැගිටින්නේ දවස් දෙකකින් වෙන්න පුළුවන්. ලෙඩෙස් සැරෙන් සැරේ මතු වෙනවා. හැබැයි දැන් හිතේ හිතේ කතා කරන ගතිය තියෙනවානේ. ඉතින් ලෙඩේ ගැන හිතන්නේ නැතුව ධර්ම කරුණු මතක් වෙනවනම් මේ සූත්‍රෙ මෙහෙමයි. දැන් අපි හිතනවනේ සර් පැත්තකට ගිහින් ඒ හිතන හිතිල්ල එහෙම හුරු වෙලා තියෙනවනම් හුදකලාව ඉඳලා හුදකලාවේ ඉන්න කෙනෙකුට වෙලාවක් ලැබුණ වෙලාවෙන් කරන්නේ ධර්මයට අනුව හිතන එක නම් එච්චරම නම් එයාගේ ජීවිතේ. කිසිම කෙනෙක් නැතුව ලෙඩක් වෙලා අම්මා තාත්තා ළඟ නැහැ දොස්තරත් නැත්තම් කරන්න තියෙන එකම වැඩේ රාජකාරියත් කරන්න බැයි නම් ගිහින් නිදා ගන්නවා නම් ඒ වෙලාවේ අර ධර්ම කරුණු ටික එනවනේ සර්. ඒක හිත හිත ඉන්න පුළුවන්නේ. ඒ හින්දා මට හිතෙනවා ඒ කියපු කරුණ එහෙම නෙමෙයි මා.
ඔව් එහෙම එහෙම පුළුවන් නම් හොඳයි. මං කිව්වේ සාමාන්‍යයි. ඒ ලෙඩෙත් අපි නිදාගන්නේ මේ ලෙඩෙන් මැරෙයි කියලා හිතලාද මේ නැගිටිනකොට සනිට වෙයි කියලා ප්‍රෙස් කරාම ඔක ඇරිලා යයි කියන අදහසින්. හැබැයි මරණාසන්න ලෙඩක් ආවොත් ඔය මානසිකත්වයේ තියෙනවා නම් හොඳයි.
එහෙම අත්දැකීමක් නැහැ.
දැන් මං ගිය සතියේ දින කීපයකට කලින් එක්කෙනෙක් මුණ ගැහුණා අපේ ධර්ම සාකච්ඡාවල ඉහළටම හිතිය දහම කියා දෙන අපේ එක්කෙනෙක්. එයාට ගිය මාස 3ක් විතර දිගටම උණ ගන්නවා හේතුව දන්නේ. ඉතින් මේ මම ටෙස්ට් එකම කරලා අන්තිමට මේ මට අන්තිමට හම්බ වෙනකොට මේ බයොප්සි එකක් කරන්න මේ කැන්සර් එකක්ද කියලා ටෙස්ට් කරන්න ඒක දීලා. ඉතින් ඒ වෙලාවෙත් එයා හිතුවේ නැහැ මේ පිළිකාවක් තියනවා කියලා. හැබැයි පොට්ටක් මට තේරුණා එනදා මානසික තත්ත්වෙ නෙවි. හොඳටම මේ දහම කියා දෙන මට්ටමේ එක්කෙනෙක්. එතකොට ඊට පස්සේ මම දැනගත්තා මේ පිළිකාවක් කියලා. ඊට පස්සේ ඔපරේෂන් එකකුත් කරනවා කියලා අරන් කියලා. ඉතින් කාලේ සාමාන්‍යයෙන් ඔගලෝගේ දුවගෙන යන්නේ නැහැ නේ. ඒ වෙලාවට යන්න හොඳ නැහැ කෙනෙක්ව බලන්න. ඊට පස්සේ දැන් ගෙදර ඇවිල්ලත් මං හිතන්නේ ඔපරේෂන් එකකුත් කරලා සතියක් විතර ගියාම මං ගියා. ගිහිල්ලා මේ ඇප් එක ඇන වෙලාවක් කතා කර කර ඉද්දී මම පෙන්නවා දැන් මම හුඟ දැන් බණ අහනවාද මේවා මෙනෙහි කරනවාද කියන පැත්තට එනකොට කිව්වේ දැන් මට මේ හිතන්න අමාරුයි ඔය කම්ප්ලෙක්ස් දේවල් හිතන්න බැහැ කියලා කිව්වා. මං කිව්වා ඔන්න ඔන්න ඔතන තමයි දැන් බලන්න ඕනක. ඇයි අපි කම්ප්ලෙක්ස් දේවල් හිතන්න යන්නේ? මේ දහම හරි ගැඹුරුයි කියලා අපි මේ කරලා තියෙන්නේ මොකද්ද? අපි දන්න දෙයට ගැළපීම නේද? දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ දැන් අරව මොකක්වත් මතක් වෙන්නේ. දන්න ඒවා මොකක්වත් ඔළුවේ නැහැ. දහම කියලා දන්න ඒවා නැහැ. දැන් ගලපන්න බෑ. ඒ ඒ තත්ත්වෙදී ඇත්තටම අපිට එනවා ලොකු මම මේක දැකලා කියන්නේ අසනීප වුණ දරුණු අසනීප මරණාසන්න මොහොතක ඉති සිද්ධ වුණ දෙයක් තමයි අර ඔළුවේ තිබුණ දහම් කරුණු ටික ඉවරයි. එකක්වත් මතක් වෙන්නේ නැහැ. හරි. තමයි කවුරුද 3-4ට කලින් වුණ සිද්ධිය මැරෙන්නම ගිහිල්ලා හොස්පිටල් එකේ ඉද්දි දැන් දැන් බලනකොට මට සිහිය තියෙනවා හිතන්න පුළුවන්. ඒ වුණාට දැන් කිසිම ධර්ම කරුණක් ඔළුවට එන්නේ නැහැ. එතකොට එන්නේ මොකද්ද? දැන් ඉතින් මට දහම මෙනෙහි වෙන්නේ නැහැ. දහම මෙනෙහි වෙන්නේ නැත්නම් මොකද්ද අපිට හිතෙන්නේ? ඊතර වෙනවා කියලාද සංසාරේ යනවා කියලාද? සංසාරේ යනවා. ඉතින් මේක දන්න කෙනාට ලොකු බයක් වෙනවා. ඒ කියන්නේ මේක ඇත්ත තත්ත්වය දන්න කෙනාට අපි දහමක් මෙනෙහි නොවි මැරුණත් මොකද වෙන්නේ? නේද? එන්න තියෙන චාන්ස් එක. ඊළඟට දැන් කාටවත් රට දහම කියා දෙන්න බෑ. ඇයි? කිසිම දෙයක් මතක නැහැ. ඔළුවට එන්නේ. හරි. දැන් බලන්න කෙනෙකුට කියා දෙන්නත් බෑ අපිට මතක් කරගන්නත් බෑ දැන් දහමේ පිළිසරණක් නැහැ කියලා එක ආපු ගමන් ඒ කියන්නේ මට දහමෙන් ප්‍රයෝජනයක් ගන්න විදිහක් නැහැ කියන එක ආවොත් දහම ප්‍රශ්නෙට කෙනෙකුට නෙමෙයි ඕගොල්ලන්ට ඔයන කෙනෙකුට ආවොත් පුදුමාකාර බයක් එන්නේ එහෙමයි එහෙමයි. ඒ මේ දැන්ෂණ සම්පත්තිය ඉවරයි. අපි ප්‍රයෝජනයක් ගත්තෙත් නෑ. දැන් මෙතනින් එහාට ගන්නත් බෑ. හරි.
එහෙමයි.
එතකොට අර දැන් ඕක දකිනකොට මේ පුදුමාකාර කලකිරීමකට යනවා. මේ වචනේ කියන්න බෑ. අයි මෙච්චර කල් මේ දහම විමස විමස දහමේ හැසිරි හැසිරි හිටියා දැන් ඔක්කොම ඉවරයි. හරිද? අපි නිකන් ඕක අහගෙන ඉන්නකොට නම් කියයි හිතේ ඉතින් මට නම් අහම වෙන්නේ නැහැ මම මේ මේ මෙහෙමනේ මෙහෙමනේ කියලා. ඒ කියන්නේ අපි අනතන තමයි අර සතර ඥානෙ ඇවිල්ලා නැත්නම් සම්මාදිට්ඨිය ඇවිල්ලා නැත්නම් අපි දහමෙන් ප්‍රයෝජනේ අරන් නැත්නම් එන ස්වභාවය ඕක. හැබැයි එතන මන් දැක්කේ අපි මෙච්චර කල් මොකද්ද කරලා තියෙන්නේ? දැන් ඇයි මේ දහමක් අහගෙන ඉන්න බැරි? අයියාට පෙන්න. ඇයි අහන්න බෑ කියන්නේ? දැන් හිත දැන් අපි මොකක්වත් දන්නේ නැහැ. මොකක්වත් දන්නේ නැහැ මොකක්වත් මතක් වෙන්නේ නැහැ දහම් කරුණු මොකක්වත් මතක් වෙන්නේ කිසිම සූත්‍රයක් මතක් කරගන්න බෑ අහපු කරුණක්වත් මතක් කරගන්න බෑ එහෙම වුණොත් මොකද්ද තත්ති
මං අර මහන්සි වෙලා ඇත්තටම දැන් මේ මේ මහන්සි වෙච්ච එකත් මේ ඇත්තට මේ මහන්සි වෙච්ච එකිනු දැන් හිතනවනේ අපරාධ කියලා අර මට ඇත්තට මට එහෙම හිතුණත් එක්ක ඒක
ප්‍රයෝජනයක්
නැහැ උත්සාහ කරනවා රෝග අමාරු වෙනවා අර කාබිබව ඒ රෝග අසනීප ඉනවා. එතකොට හිතන්නේ බරපතලට කරලා හිතන්න බෑ. එහෙම
හරි. දැන් මොකද්ද තමන්ගේ තත්ත්වය කියලා මම අහන්නේ. එහෙම තත්ත්වයකට ආවොත්.
සරණ තත්ත්වයන්නේ එතකොට දැන්. වෙන්නේ ඇත්තටම දැන් ධර්මයේ මෙහෙම එකක් තියෙනවා කියලා දැන් අපිට ඉතර වෙන්න පුළුවන් දහමක් තියෙනවා කියලා ඇහුණාට අපි ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නෑ වගේ.
දැන් අවස්ථාව ඉවරයි. ආයේ එන්නේ නැහැ දැන්. මැරෙනවා කියලා දැනගත්තාම එන වෙනස දැන් කන් ලෙඩක් ඇති කන ඉතින් ඕක සනීප වුණාම පුළුවන් නේ කියන එක කවුළුවේ
තියෙනවනේ.
මේකෙන් මැරෙන්න පුළුවන් කියන මට්ටමේ ලෙඩක් ආවා.
හරි.
දැන් මට මොකුත්ම ඊට පස්සේ කරන්න බෑ. ඒ කියන්නේ ලෝකෙට අයිති වැඩක්. දැන් මට දැන් අත්සනක්වත් ගහන්න බෑ. හරි. කතා කරන්න දැන් මොකද වෙන්නේ බැංකුවේ තියෙන සල්ලි ගන්න විදිහකුත් අපිට ගන්න කියන්නත් බැ. ඒ ටිකත් ඔක්කොම ඉවරයි. මම ඒ උදාහරණ කිව්වේ වෙන කිසිම දෙයක්. ආපහු එන්න බෑ.
බැහැනේ.
කියන ඒවා කාටහරි දෙන්නවත් බැ. ආයි මාරයට කියන්න ඕනේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මම මේ ටික කරලා ඉන්නම් ගේ. දැන් මං ගත්තේ ලෝකෙට අයිති පැත්තෙන් නෙමෙයි. දැන් දහම මොකක්වත් මෙනෙහි වෙන්නේ නැහැ.
නෑ.
මතක් කරගන්නවත් දැන් හිතෙන්නේවත් නැහැ. කොච්චර මතක් කරන්න හැදුවත් මොකක්වත් වෙන්නේ
නැහැ.
ඒ වගේ තත්ත්වයක මොකද්ද හරි අසරණ තත්ත්වය. හරි. සාපි වෙන දේවල් වලින් අසරණ වෙන එක අපිට දරා ගන්න පුළුවන්. දැන් දහමෙන් ප්‍රයෝජනය මෙච්චර කල් කරපු ඒ ඔක්කොම ඉවරයි. දැන් ප්‍රයෝජනයක් නැහැ කියන එක දකිනකොට ටිකකින් මැරෙනවා. සමහර විට දෙක තුනකින් වෙන්න පුළුවන්. ඒක අපිට හැබැයි දැන් දහමෙන් ප්‍රයෝජන වැඩක් මොකද්ද මේ? ඔව් දෙක තුනෙන් මේ ඉතින් කතියක් දෙයක් වෙන්නත් පුළුවන්. ඈ
අපිට අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් නේද සෝතානුගත සූත්‍රය. දැන් මෙයාට චාන්ස් එකක් තියෙනවා සිහිය ඇතුළ කලිය කරන්න සිහි මුලා මිලා කරලිය කරන්න. හැබැයි මෙයා දහම හොඳට අහපු කෙනෙක්. එතකොට එයා සුගති
ගාමී.
දැන් ඔළුවේ නෑ. හැබැයි සිහි මුලා මිලා කලිය කරත් සෝතාංගක සූත්‍රයේ තියෙන්නේ එයා සුගතිගාමි වෙනවා කියලා.
ඉතින් අර හිත සනස ගන්න එකවත් මතක් කරලා නේ.
ඔව් ඒක හරි මතක් කරගන්න පුළුවන් වෙන්න පුළුවන් සම්පූර්ණ බැරි වෙන්න.
වැඩේ තියෙන්නේ මේ වෙලාවට සෝතාංගුද්දත් මතක් වෙන්නේ නැහැ. කිසිම දෙයක් මතක් වෙන්නේ
නැහැ. දන්නේ නැහැ. නෑ එයාට මතක් වෙන්නේ නැහැ. සිහි මුලා වෙලා දැන් කලුටේ කරන්නේ. එතකොට එයා යන්නේ සුගතියට. ඔව්
නෑලා සරසර. ඔව් ඒ වෙලාවනේ ඉන්නේ. ඒ වෙලාව මොකුත්ම මතක් වෙන්නේ නැහැ. ධර්මයෙන් දන්නේ වගේ ලෙවල් එකක්. එතකොට මේ එතකොට ඉතින් ඒක තමයි වෙන්නේ කරන්නේ. ධර්මයෙන් දන්නේ නැහැ. මොකුත් මතක් වෙන්නේ නැති. ඒකනේ බලන්න ඕනේ. එහෙම බලුවා නම් ඉතින් කොහොමත් ඒ ධර්මයෙන් වෙන්නේ වෙන්නේ. එහෙසම්. ඒ වීම බලුවා නම් හරි. ඒ ස්වરૂපනේ වීම බලුවා නම් ඒ සබෝකනේ වීමක් වෙන්නේ
කියලා දැන් අපිට කියන්න පුළුවන් මෙහෙම කළා නම් හරි. හිම් බල.
ඒක යන්න බැරිද?
ඒ යන්න බැරි එක තමයි ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ. කොච්චර කිව්වතර බලගේ මානසිකත්වයට ගිහින් ඉන්න කියලා අපිට යන්න බැහැ. අර මිරිඟුවේ ඉඳන් එන කෙනාගේ මානසිකත්වයට ගිහින් බලන්න කිව්වට එතෙන්ට
ඉවත්. කියන්නේ ඒ බය ඇති වුණේ කොහොමද කියලා බලන්න ඕනේ. ධර්මයක් ඕනේ නැහැ මේ. ඒ බය ඇති වුණේ කොහොමද? ඇයි මෙහෙම බය ඇවිල්න්නේ? මේ බය ඇතිවීමක් නෙවෙන්නේ. බය ඇතිවීමක් දැන් මට මම කෙනෙකුට බය ඇතිවීමක් වෙලා. ඔකනේ බලන්න
ඕනේ. එතන මම එක පැත්තක් පෙන්නුම් මේ ධර්ම දන්නාට බය තියෙනවා මෙච්චර කල් ගුණ කළාට ඒක වැඩක් වෙලා නැහැ නේ කියලා. හරි. දැන් මේ බය පිළිබඳ ප්‍රශ්නේ නෙමෙයි දැන් තියෙන්නේ. කිසිම දහම් කරුණක් මතක් වෙන්නේ නැහැ.
තෙරුවන් සරණයි ડોක්ටර්ව.
ඔතන ඇතර අවබෝධය කියන එක තමයි දැන් ඔය අවබෝධය කියන එක බෙදෙන වෙලාවක් සෝකෝ. ඔය කිව්වට කෝක අවබෝධය කියන එක බෙදෙන වෙලාවක් අර විදිහට කටපාඩම් කරලා ගොඩක් හරි මේවා උනේ නැති වෙන
අපි මේ දැන් ඉන්න තත්ත්වෙ ඉඳන් මේක කියන්න හදන්නේ. මං කියන්නේ වා ඒ තත්ත්වෙට ගිහින් බලන්න දැන් මං අර අවස්ථාවේ ඉන්නකොට මගේ ෂෝට් ටර්ම් මෙමරි කියන එක ඇත්තෙම නැහැ. කියන්නේ උදාහරණයක් විදිහට දැන් මම හොස්පිටල් එකේ ඇඳෙන් නැගිටලා එහාට ටොයිලට් එකටවත් යන්න බෑ. මොකද ආපහු එන්න මට ඇඳ හොයන්න. එච්චරට මතක නැහැ. බැරි වෙලාවත් ෆෝඩ් එකෙන් එළියට ගියොත් වෝඩ් නම්බර් එක මතක් කරගන්න බෑ. මම ඒ සැරේ කීප දෙනෙක්ගෙන් අහුව දැන් මම ඉන්නේ කොහෙද කියලා වෝඩ් එකේ මොන ඇඳුම්. අහනවා සත්තර දෙකක් යනකොට ආයේ මේක මතක් කරගන්න හදනවා මතක් කරගන්න. තේරුණා? ඉන්න සිටුේෂන් එක. අන්තිමට මම කළේ ආව යන්නේ මෙහෙ යනවා හරි යන්න වෙනවා. විචයකේ තියාගෙන හරි යනවා මං කරන්නේ මගේ ෆෝන් එක මං අතේ තද කරගෙන ඉන්නවා මොකද මේ මාව හොයාගන්න බැරි එක විතර නෙමෙයි වෙන කාටවත් මාව ඉන්න තැන හොයාගන්න බැරි වෙයි කියලා. ඩඩ් ෆෝන් එක තියනකොට ෆෝන් එක හරි මං ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙන්නේ කාට හරි කියලා. මොකද වට ආපහු හොයාගන්න බෑ. ඉන්න තැනට යන්න. දැන් හිතා ගන්න මේ 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 අපිටම මම හිතා ගන්න බෑ ඔක උනේ නැත්නම් දැන් එකම හිතන්න දැන් ඒ වගේ මනික දැන් يعني දැන් උට කිසිම දහම් කරුණක් දැන් මං ඉතින් මෙච්චර කල් මේවා දන්න හින්දා මෙහෙම වෙයි කියලා එහෙම හිතන්න පුළුවන් මානසිකත්වයක් නෙවෙයි ඕක. දැන් මේ මට්ටමකදී දැන් අපි දහම අහන්න පුළුවන්ද? දැන් අම්මගේ දවුන වෙලාවට අපි දහම අහන්නද පෙළඹෙන්නේ කොහොම හරි මේක සනීප කරගන්න. කොහොම හරි මේක සනීප කරන තැනින් හිතන්න. නිකන්වත් යන්නේ නැහැ නේ දහම මෙනෙහි කරන පැත්තට. යන්න හැදුවට යන්නත් බැ. හරි?
මරණ බියත්
මතක් කරගන්න. මරණය බියක් නෙමෙයි. මැරෙනවා කියලා මට කිසිම බයක් ආවෙ නැහැ. හරි? දැන් ප්‍රශ්නේ තියෙන්නේ දහමක් මෙනෙහි කරන්නම බැ. මම ඉන්න තැනවත් මතක් කරගන්න බෑ කිව්වා. මොන දහමක් මෙහෙ
කරන්නේ? ඇහෙදින මරණ බිය කියන්නේ වැඩ. මරණා කියන මරණ බිය.
තේරුවා සරණයි ડોක්ටර් අවි.
ඔව්.
තේරුවා සරණයි මට කාරණාවක් එකතු කරන්න පුළුවන්ද?
ඔව් කිය.
ඇත්තටම මරණ අත්දැකීමක් මට තියෙනවා පෞද්ගලිකවම. මීට අවුරුදු එකහමාරකට විතර කලින් මං හොඳටම ගිලන් වුණා. ඇත්තටම ડોක්ටර් රවි කියනවා වගේ ඒ කියන්නේ මේ මොහොත තුල කිසිම දෙයක් මතක් කරගන්න බෑ. ඒ කියන්නේ මං හොඳටම ගිලන් වෙලා මං දැන් ඇත්තටම තිබුණේ මට මම කෙරෙහි සිහිය පිහිටව ගන්න විතරයි. එතකොට මං බැලුවා පය හොල්ලන්න බෑ මට. ඇඟිලි තුඩුවත් හොල්ලන්න බෑ. මුළු කයම දර ගොඩක් වගේ. ඒ කියන්නේ චුට්ටක්වත් හොල්ලන්න බෑ. මගේ කියලාවත් කියන්න බෑ. ඒ කියන්නේ මගේ නොවන අර දර ගොඩක් වගේ දැ වෙනදට එහෙම නෑනේ මට. මම කිව්වාම මේවා හොල්ලන්න පුළුවන්නේ. එහෙම ස්වභාවයකටපත් වුණා. එතකොට මට හොඳටම දැනු. ඒ කියන්නේ ඇත්තටම මගේ අතින් සිද්ධ වුණේ ඒ ස්වභාවය බාර ගන්න එක විතරයි. ඒ කියන්නේ අකමැත්තක් තිබුණේ නැහැ. මොකද්ද වෙන්නේ කියන එකට තමයි සිහිය පිහිටවලා තිබුණේ. එතකොට මට හොඳටම දැනුණා දැන් බාහිරේ පරිසරයේ දැන් ධාතු ස්වභාවය හරි ශක්තිමත්. ඒ වුණාට අර මම කියලා ගන්න එකේ හරි දුර්වල ස්වභාවයක් තිබ්බේ. ඒ වෙලාවේ ඇත්තටම හිත සමාධිමත් වෙන්නේ නැහැ. හිත විසිරෙන්නේ නැහැ. මුකවත් මතක් කරන්නත් බෑ. ඒ කියන්නේ මොම්මට මතක් වෙච්ච කිසිම දෙයක් නැහැ. ඇත්තටම කිව්වොත්. ඒක හරි අමුතු ස්වභාවයක්. ඒ කියන්නේ හිතේ වුණාට හොඳටම තේරෙනවා දුර්වලයි කියන එක. ඒ කියන්නේ මේ මොහොතේ තියෙනවට වඩා හිතේ ස්වභාවය දුර්වලයි.
හිත දුර්වලයි කියලා අපිට පේනවානේ.
ඒ කියන්නේ දුර්වලයි කියන්නේ, ඒ කියන්නේ දැන් හිත සමාධිමත් කරන්නත් බෑ, මොකක්වත් මතක් කරන්නත් බෑ. ඒ වුණාට මොකක්වත් මතක් වෙන්නේ නැහැ. මොකක්වත් අල්ලන්නත් බෑ. ඊට පස්සේ මට සිද්ධ වුණේ, මම ඇත්තටම මේක දිහා බලන් හිටුප එක කළේ, එතකොට නෑ එක පාට ෂණිකවම ඇදිලා යන්න ගත්ත පුදුමාකාර වේගයක මට වේගය අදටත් හිතා ගන්න බෑ. ඒක මට විස්තර කරන්නත් බෑ. නිකන් අර ලොකු ආලෝකයක් දිහාවට මාව පුදුම වේගයකින් ඇදිලා යනවා. ඒක නවත්තන්න තියා හිතන්නත් බෑ. මට නවත්තන්න ඕම නවත් තිබුණෙත් නෑ. කියන්නේ ඒක කාලය පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. අවකාශය පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. මම ඒකෙන් පස්සේ අරගෙන බැලුවේ. එතකොට මගේ එකට අකමැත්තකුත් නැහැ. හරි, ඒ කියන්නේ සුවපහසු බවක් කියන්නත් බෑ, අපහසු බවක් කියන්නත් බෑ. ඒ කියන්නේ අර වතුරකට වේගෙන් ගලන් යනවා වගේ. ඒක නවත්තන්න බැරි පුදුමාකාර වේගයකින් මම ඇදිලා යන ස්වභාවයක්. මට ඒක ඇත්තටම විස්තර කරන්න බෑ. ඊට පස්සේ එක පාට, ඒ කියන්නේ මගේ අකමැත්තක් නෑ. දැන් මම හොඳටම දන්නවා මම මේ මොන විදිහටම තකුණක් දන්නේ නැහැ. එක පාට ෂණිකවමාව භාගතුන් වහන්සේ අර ගිලාන සූත්‍රයේදී ගිලණෙක් බලන් ගිහිල්ලා ස්වාමීන් වහන්සේ
කියනවා කැඩි කැඩි ඇහෙන්නේ
මෙතන. ඔබට කොහොමද ටික එක පාට මතක් වුණා? ඒ කියන්නේ දැන් කොහොමද? තාමත් එහෙමද?
දැන් කියන්න බලන්න.
එක පාටම අර ඇදිලා යන මොහොතක, ඒ කියන්නේ ඒ වෙලාවේ එක නවත්තන්නත් බෑ. නවත්තන් දුමනාවකුත් නැහැ. ඒකට අකමැත්තකුත් නැහැ. එහෙම එක පාට මතක් වුණේ භාගතුන් වහන්සේගේ සූත්‍රයක්. ඒ කියන්නේ මම බලපු සූත්‍රයක්. එක අර භාගතුන් වහන්සේ අර ගිලන් ස්වාමීන් වහන්සේ කෙනෙක්ව බලන්න යනවානේ. එතකොට කියනවානේ ඔබට දැන් කොහොමද කියලා හපුවාම ස්වාමීන් වහන්සේ කියනවානේ මට හරි අසද්දයි කියලා. එතකොට කියනවා මට සමාධියක් නැහැ කියලා.
ඔව්.
එක පාට මට මතකුනේ ඒක. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවානේ සමාධිය කියන්නේ මගේ සාසනේද මහාන කියලා.
ඔව්.
එතකොට අහනවානේ ඔබේ සීලය කොහොමද කියලා. ඇත්තට මේ තෙන්ත යනකන් ටික මට මතක්ුනේ. එක පාටම ඒ හරහාමට මතක් වුණා මම සීලය පළුදු කරගත්තේ නැහැ කියන කාරණාව. ඒකත් එක්ක මට හොඳටම තේරුණා මාව එක පාට ඇදිලා යන එක නතර වෙලා එක පාට මං අතින් පසු විපරුමක් වුණා මගේ සීලය කොහොමද කියලා. මට එතකොට ලොකු සතුටක් ඇති වෙලා, ලොකු පස්සද්ධියක් ඇති වෙලා හිත සමාධිගත වුණා ඇත්තටම. ඊට පස්සේ මම එතනින් එළියට එද්දි මම කය තුල හිටියා. ඉගෙන මට කය ගැන හැඟීමක් තිබුණා. ඊට පස්සේ මම උත්සාහ කළා ඇඟිලි තුඩු හොල්ලන්න පුළුවන්ද කියලා. අර චුට්ට චුට්ට අර ඒවා හොල්ලන්න පුළුවන් වුණා. බොහොම බොහොම කොටස් කොටස් වශයෙන් මුළු කයම ඉගෙන චලනය කරගන්න පුළුවන් වුණා. ටිකක් වෙලාවක් යද්දි ටික ටික කොටස් හැටියට. අර මං කියන්න උත්සාහ කළේ ඇත්තට මේ මොහොත හරිම අමුතු මොහොතක්. ඒ කියන්නේ ඔය අපි කියන මොකක්වත් කරන්න බෑ.
අන්න හරි. දැන් මේ මොහොතෙත් මෑණියන් වහන්සේට අර සූත්‍රේ මතක් වුණා හින්දා හොඳයි.
ඇත්තටම ඔව්.
කියන්නේ එහෙම අපිට මතක් කරගන්න අපිට කරන්න බෑ.
අපිට කරන්න බෑ. ඒක નિરાයාසෙ වෙන දෙයකට ඉඩ දෙන්න විතරයි පුළුවන්. හරිම පුදුමයි ඇත්තටම.
වෙන වෙනක් කරන්න දෙයක් නැහැ. දැන් මේ මේ මේකෙත් දැන් මේ අපේ මම අහන ප්‍රශ්නෙට නෙමෙයි ફોકસ එක යන්නේ ගොඩක් අයගේ මම එකක් දන්නවා. මොකද මේ කතා අහන්න හරි ආසයිනේ.
ඒ වෙලාවට කවුරු හරි ධර්මයේ මතක් කරලා දුන්නොත්, එහෙම නැත්නම් මොකක් හරි ඕඩියෝ එකකින් දාලා තිබ්බොත් එතෙන්ට අනුගත වෙන්න
ඇහි කියලා. මං හිතන්නේ ඒක ඇහි කියලා මහත්මිය. මොකද ඒක හරි අමුතු සිටුේෂන් එකක්. මොනව කිව්වත් ඇහෙන්නේ නැති ස්වභාවයක් තියෙන්නේ.
නෑ නෑ දැන් අපේ පැත්තෙන් නෙවෙයි. දැන් මම ඔතන මතු කරන්න හැදියන්නේ කතාව. දැන් අනිත් අයට කරන්න පුළුවන් එක දෙයක්. දහම හොයන කෙනෙක් නම් දහම ඇහෙන්න සලස්සන එක. මොකද ඔය ඔය හැම මොහොතෙම ඇහෙනවා කියන එක නැති වෙන්නේ නැහැ. අනිත් ඉන්ද්‍රිය ඔක්කොම වැඩ කරන්නේ නැති වුණා. අපිට පිටින් මැරුණා වගේ පේයි කෙනෙක්. හැබැයි අසීම කියන එක දිගටම තියෙනවා. අන්තිම ෂණේ දක්වා. එහෙනම් මට මතකයි අපි අර කොමා එකේ හිටියේ අපේ මෑණියන් වහන්සේ කෙනෙක්ගේ තාත්තා කෙනෙක් මාසයක් විතර. කිසිම ප්‍රතිචාරයක් නැහැ. හැබැයි අපි ඒ කනට කිත්තු කරලා මොනවා හරි දහමක් කළා. මොකද අපි දන්නා එයා දැන් මෛත්‍රී භාවනාව වඩපු කෙනෙක්. අපි මෛත්‍රී භාවනාව ඇහෙන්න කියනවා. ඉතින් ඒවයි ඒවයි පොඩි රෙස්පොන්ස් එකක් තිබුණා. චුට්ටක් ඇහිපිය පොල්ලන ගතියක් විතරයි තිබුණේ. ඒකෙන් අපි දැනගත්තා මේ මේ ඇහෙන. ඒක වෙන කිසිම විදිහට ප්‍රතිචාරයක් දක්වන්න බෑ.
මම හිතන්නේ මැරෙන මොහොත වෙනකන් පුළුවන්. අර අන්තිම අවස්ථාවේදී නම් මොකකටවත් ප්‍රතිචාරයක් නැතින අවස්ථාවක් වෙන්නේ නැහැ කියලා.
දැන් මට තේරෙනවා. ඔව් දැන් මෑණියන් වහන්සේ කියන හදන එක මට තේරෙනවා. මම මේ දෙන්න හදන පණිවිඩේ ඕක නෙවි.
හොඳයි මට තේරෙනවා. හොඳයි. ඔව්.
නෑ ඒක ඒ වගේ මට කියන්න පුළුවන්. දැන් අර මම මේ අවස්ථාවේ ඉන්නකොට මම S2 පියා ගත්ත දැන් මම මේක මොන කරදරයක්ද මේවා මේ හිත හිත ඉන්නේ මම පොඩ්ඩක් නිදා ගන්න ඕන කියලා S2 පියා ගත්ත ගමන් මට මොකද වෙන්නේ අර ඒතම TV එකක් දැම්ම ගේ ඒ වගේ මේ පේන්න ගන්නවා එක එක ඒවා දැන් මට ඒක නවත්තන්න බෑ TV එක බල බල නිදා ගන්න බෑ හැබැයි මට කන්ට්‍රෝල් එකකුත් නැහැ අරවා මේවා පේනවා එකපාරට මං මේ අපි මං ආයෙත් සරිහම ආයෙ දැන් අර ටික පේන්නේ මට අරක පේන කරදරේ බේරෙන්න මං ඇස් අර ගන්නවා ආයෙ ඇස් වහපු ගමන් නිදාගන්න ඇස් පියාගත්තු ගමන් දැන් සමාධියකට යන්නත් පියාගත්තු ගමන් මේක ටීවී එක දැම්මා වගේ හරි පේනවා 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 ඊපස්සේ මං ළඟ ඉන්න කෙනාගේ භාවනා කරපු කෙනෙක් මේ මොහොතේ හිටියා මං එයාට කිව්වා දැන් මට මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා මං ඇස් පියාගත්තාම මේ 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 වගේ පේනවා. ඊපස්සේ එයාට පොඩ්ඩක් අහගෙන ඉන්න කියලා. මං එයාට ඒ පේන ටික විස්තර කළා ඇස් පියාගෙන. ඒ බීමි. එතකොට දැන් මොකක් හරියෙන් කියන්නත් බැහැ අනිත් ලෙඩ්ඩුන්ට ඇහෙන්න හොස්පිටල් එකේ ඉන්න මෙයාට අහගෙන ඉන්න මට හරියෙන් කතා කරන්නත් බැහැ. එයාට කන කිට්ටු කරගන්න කියලා මං දැන් ඇස් පියාගෙන අන්න මං වෙන දේවල් කියනවා කියලා එයාට කියන්න ගත්තා. ඒ මට එක පාරට පෙනුණා එක හිතා ගන්න බැරි නිකන් ධර්මාසනයක් වගේ තැනක් තියෙනවා වටේ ආමුදුරුරු දහස් ගාණක් වාඩි වෙලා ඉන්න බලන බලන පැත්තේ ආමුදුරුරු. මම ඕක විස්තර කරනවා. හරි ලස්සනයි නිකන් හරි. ගත්තරම් පාටට ඇවිත් වටේ ඔහම ඉතින් ඔහම ඔහම ඊළඟට ඒක දේවල් සිද්ධ වුණා. ඉතින් මම මේ ටික අට විස්තර කරා. ඊළඟට දැන් මට ආපු එක අදහසක් තමයි ඔය මාත් මට සිහිය තියෙනවා. හැබැයි මේව නවත්තන්නත්ද? ඉතින් මේ දැන් මේක බලනකොට මට නිකන් කියන්න කලින් මට හිතුණ දෙයක් තමයි ඒ කාලේ මං කලින් සමහරට කියලත් ඇති සමතේ වැඩන කාලේ අෂ්ට සමාපatti වඩපු කෙනෙක් කියලා ඒවා ඒවා කියන්න නෙමෙයි. එතකොට මට හිතට ආපු දෙයක් තමයි දැන් මේක සමාධි. يعني එක්කෝ මොකක් හරි අභිඥාවක් පහළ වෙනවා. අපි ඉන්න. ඒක අභිඥාවක් පහළ වෙනවා නම් ඒ කියන්නේ අනිත් තැන් දකින්න පුළුවන් ගතිය හරි ඒ තැන් වලට යන්න පුළුවන් ගතිය හරි එතකොට මම මෙනෙහි කරන්න ගත්තා හරි. ආ මේ දිව්‍ය ලෝකේ වෙන්නේ නැති මේ මෙහෙ වෙන්නේ නැති මේ මෙහෙ වෙන්නේ නැති කියලා අරව බල බල දැන් මට බලන්න ඕනේ ඒවා මම මෙනෙහි කර කර බලන්න. හරි. මේක ටෙස්ට් කරන්න ඕනනේ. ඉතින් මේ මට හිතුණා දැන් අපාය මොන වගේද කියලාත් බලන්න ඕනේ කියලා. ඒකත් බලෙන් බලන්න හැදුවා. දැන් බලන්න මේ වැඩ කරන හැටි. ඊළඟට මම බැලුවා අර මෑණියන් වහන්සේ කිව්වා වගේ දැන් මේ සමාධියකට යන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. මට මේ හිත එකඟ කරගන්න බෑ. එහෙනම් මේක අභිඥාවක් වෙන්න බෑ. හරි. මොකද අනිවාර්යෙන් හතරවෙනි ධ්‍යානෙටවත් යන්න ඕනේ මේ ඒ වගේ දෙයක් පහළ වෙන. ඒසරේ මම බැලුවා මේක මෙහෙම වෙන්නත් බෑ. ඒ හින්දා මේ මම කී කියලා මං ඇස් වහනවා ඇස් අරිනවා මොකද මේක ඇනලයිස් කර කර මං ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් ඇස් වහපු ගමන් කිසිම කන්ට්‍රෝල් එකක් අරක ඔටෝමැටිකලි දැන් මට ඒ වෙලාවේ අරයටත් මං කිව්වේ දැන් ටීවී එක දැම්මා වගේ. ඒ කියන්නේ ටීවී එකේ යන එක අපිට කන්ට්‍රෝල් එකක් නැහැ නේ. ඒකේ පෙන්වන ඕන දේක් බලා ඉන්න ඕනේ නේ. හැබැයි මේ නවත්තන්නත් බැහැ. ඒකට එහෙම දැන් මේ මේකේ මට මේ පෙන්වන්න ඕනේ ඔය කතාව කියලා මොකද්ද මේ කියලා හිතන එක නෙවෙයි. මගේ මූලික ප්‍රශ්නේ මොකද්ද? ඔය දරුණු වසනීපයක් වෙලා මරණාසන්න මොහොතකට ආවොත් දැන් මම කතා කරගෙන ඇවිල්ලා නැමැත්තේ දැන් අරයා මේ කැන්සර් එක හැදිලා අර ඔපරේෂන් එකෙන් ශරීරයේ යම් කියන්නේ කොටසක් අයින් කරලා වකුගඩුවක් එහෙමම අයින් කරලා ඒක තව විශාල මේ එඩියක් වගේ එකකුත් අයින් කරලා මේ ඉතින් මෙයා බොහොම දැන් මේ සතියක් දෙකක් හිටියත් දැන් මට කිව්වේ මොකද්ද බණ අහන්න තත්වයක නැහැ මොකද මේ ගැඹුරු දේවල් හිතන්න බෑ දැන් අපි මේ කතා කරන්නේ ඒ වෙලාවේ වෙන්නේ මොකද්ද කියලානේ මං අහන්නේ ඒක නෙවෙයි. ඔය වගේ වෙලාවක අපි කරනවනම් කරන්න ඕන මොකක්ද? අපි හරියටම ওই සිද්ධිය අහහා ඉන්න. ඔය කතා අහන්න නෙවෙයි මම ගත්තේ. දැන් තවත් අයට ඇති තවත් ගොඩාක් දේවල් කියන්න. මේ විස්තරේ නෙමෙයි ඔතනින් ගන්න තියෙන ධර්ම කරුණ මොකක්ද කියන එකයි මම කියන්නේ. මේ සාකච්ඡාවට
ඒකයි ડોක්ටර් සමාවෙන්ට පොඩ්ඩක් කතා කරලා කමන්නේ නැද්ද?
ඔව් කියන්න.
ඔව් ડોක්ටර් දැන් ඔය මරණාසන්න අත්දැකීම මේ අපි දැන් කතා කරමින් ඉන්නේ. එතකොට දැන් අපි ඔවෙනි තත්ත්වයකට පත් වෙගෙන එනකොට දැන් අපිට ඇවිදගන්න බෑ. එතකොට කාය ආයතනේ අඩපණ වුණා මරුණා. අපිට පෙනීමත් බොඳ වුණා. චක්්වායතනයත් අඩපණ වෙලා මැරෙනවා. ඇසීමත් ක්‍රමෙන් පැහැදිලි නෑ කියන දෙයක් හරියට ඇහෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. ওই විදිහට ආයතන පංච ආයතනම ක්‍රමෙන් මරණයටපත් වෙගෙන එනවා. එතකොට අපි දන්නවා මේ ධර්මය අහලා අවසානයේදී ওই තත්ත්වයටපත් වෙන්නේ මන ආයතනේ. එතන මන ආයතනයකට අර ඇවිද ගන්න කරුණා
අහලා නෙමෙයි ඒක දන්නේ ඒක විද්‍යාවෙන් දන්නේ අර කියපු ටික ධර්මයෙන් නෙමෙයි කිව්වේ ලෝකෙට අයිතිකත්
හැබැයි ධර්මයේ තියෙනවා නේද ඔය මැරෙනකොට වෙන දේවල් පිළිබඳව විස්තර ඔය ආයතන මැරෙන ආකාරය පිළිබඳව ડોක්ටර්
නෑ ඔය විදිහට කියන්නේ නෑ තියනවා නම් එතන මට පෙන්න ඔබට අපි දන්න දේවල් නේ අපි මැරෙනකොට මෙහෙමයි වෙන්නේ කියන්නේ
නැහැ කතර කලින්ම අපි දැනගෙන ඉන්න ඕනේ මැරෙන්නකොට මොකද්ද වෙන්නේ කියන එක කලින් දැනගෙන ඉන්න කෙනාට දැන් ওই සිද්ධිය අපිට එතකොට පෙනීම දැන් මම ඉස්සලා කලින් මම අහගෙන හිටියා දැනගෙන හිටියා හරි දැන් මම ඒක අත්දකින්න එතකොට කලබල වෙන්න දෙයක් මම හිතන්නේ ඇති වෙන්න විදියක් නැහැ මේක හොඳට දන්නවා නම් කලින් ඒ කියන්නේ මරණයට පෙර මැරෙන හැටි අත්දැකීමක් හෝ
අපි ওই ටික කියයි ඒ වෙලාවේ මෙහෙම වෙන්නේ නැහැ වෙන්න බොන්නේ නැහැ ධර්මය දන්නවනම් දැන් මම මේ අහන්නේ තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් තමන්ට අසනීප වුණ වෙලාවක තමන් කොහොමද හිටියේ මැරෙන මොහොත නෙවෙයි ලෙඩක් හැදුනා වෙන වැඩ කරගන්න බෑ හොස්පිටලයිස් වෙන්න වුණා දැන් තමන්ගේ හිත වැඩ කරන්නේ කොහොමද වැඩ කළේ කොහොමද කියලා මතක් කරලා බලන්න ඉස්සරහට මෙහෙම වෙයි කියන එක නෙවෙයි එය දෙගෙම આવුත් මෙහෙමයි කියලා කියන්න පුළුවන් වෙන කතාවක්. Tamanta ඇත්තටම අසනීපයක්.
يعني ડોක්ටර් මම කියන්නේ තමන් මොකද කළේ? ડોක්ටර් මම කිව්වෙත් හරයි මගේ අත්දැකීමක්.
ඔව්. හරි, ඒ වෙලාවේ ඒවා මොකද්ද කළේ? මොකද්ද කරන්න පුළුවන් උනේ? එතකොට අපි දහමත් දන්න කෙනෙක් විදිහට අවශ්‍ය දෙයක් කළාද?
තිරුවන් සරණයි ඩොක්ටර් රවි, මං හිතනවා මේ සම්බන්ධයෙන් මේ බුදුන් වහන්සේ දේශනා කරපු උපදේශයක් අපි පිළිගැනීම තමයි වඩාත්ම හොඳ කියලා. දැන් අර සෝතාපට්ටි සූත්‍රයේ මේ කිලාන සූත්‍රයේ කියලා සූත්‍රයක් තියෙනවා. මේ මහානාම රජතුමා ගිහිල්ලා අහනවා බුදුහාමුදුරන්ගෙන්, මෙහෙම කවුරු හරි දැඩිසේ ගිලන් වෙලා ඉන්නවා නම් එයාට අපි මොකද්ද අශ්වාසෙන්න කියන්න ඕනේ කියලා. එතකොට බුදුන් වහන්සේ කියනවා මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සජ්ජායනා, එයාට සජ්ජායනා කරන්න කියලා. ඒ කියන්නේ අර මේ ස්වක්කාතෝ භගවත ඒ වගේ එහෙම මේවා කරන්න කියලා. ඊට පස්සේ කියනවා මේ සීලය, සීලානුස්සතිය වඩන්න කියලා. වඩන්න ඒක මතක් කරන්න කියලා. ඊට පස්සේ කියනවා එහෙමත් කරලා මේ ඒ ගිලන් පුද්ගලයා දෙමව්පියෝ හරි තම ළඟ ඥාතීන් ගැන අපේක්ෂාවක් තියෙනවා කියලා තියෙනවා නම් එයාට තේරුම් කරලා දෙන්න කියලා මේ ඒ කට්ටියත් කවදා හරි නැති වෙනවා කියලා ඒ තියෙන අපේක්ෂාවත් අයින් කරන්න කියලා. ඊට පස්සේ මේ පස්කම් ගුණ ගැන තියෙන අපේක්ෂාවක් තියෙනවා නම් ඒකත් අයින් කරන්න කියලා.
ඔකනම් අපිට මේ සූත්‍රය අරන් බලන්න වෙනවා. ඔබතුමාට පුළුවන් නම් ඒ සූත්‍රය දාන්න ගෲප් එකට. හරි, ඊට පස්සේ ඒක අරන් මතකෙන්නේ කියන්නේ.
නෑ, මම මේ සූත්‍රය අතේ තියාගෙන කියන්නේ, පොත අතේ තියාගෙන කියන්නේ.
ඔව්, ඒකේ කොටස කියවන්න පුළුවන්.
හා, පුළුවන් කියන්න පුළුවන්. මුලින් ඉඳලා කියන්නද ડોක්ටර් අවි?
ඒ අදාළ ටික කියන්න. මරසන් මරණ ගැන ළඟට ගියොත් මෙහෙම කියන්න කියලා තියෙනවා. ඒක ඇරෙන්නේ.
මහානාම පැනැති වූසු විසින් හටගත් ආබාධ ඇති දුකට පෙමින දැඩිසේ ගිලන් වූ පැනැති වූසු තෙමේ අස්වැසිලි කර සිව් දහමෙන් අස්වැසී යුතුය. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණේදී දිවි මිනිසුන්ට ශ්‍රාත්‍ර බුද්ධ භගවා කියලා ඒ ටික අර පේයාල ඒවා. ඊට පස්සේ අතල ප්‍රසාදේ ආශ්‍රිතන්ට ඇත ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයේ සුවක්කාතේ ඊකවට අර පේයාල. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහිලා දත යුතුය. ධර්මයේ කෙරෙහි අචල ප්‍රසාදේ ආයුෂ්මත්තුන්ට ඇත ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. භාග්‍යවතුන් වහන්සේ ශාวก සංග්‍රහ තෙමේ සුපටිපන්නය කියලා අර පේයාල. ලෝකයාට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයයි. සංඝයා කෙරෙහි අචල ප්‍රසාදේ ආයුෂ්මත්ට ඇත ආයුෂ්මත්තමේ අස්වැසේවා. අඛණ්ඩ වූ සමාධි සංවර්ධනික වූ ආර්යකාන්ත සීලයේ ආයුෂ්මත්ට ඇත. ඒ වගේ ඉතුරු ටිකක් කියන්නද ડોක්ටර් අවි?
ඒ කියන්නේ ආයුෂ්මත්ට එක කියලා කියන්නේ මතක විදියට, මම වැරදි වෙන්න පුළුවන්. ඔය මහානාම සාක්‍ය අහනවා අපි මේ එක කටයුතු රාජකාරී වල යෙදෙනවා. අපිට මේ දහම හිරෙන්න බෑ. ඒ වෙලාවක මරණය වුණොත් මොකද වෙන්නේ කියලා. එතකොට තමයි යෝග පෙන්වන්නේ. ඔයාට මේක තියෙනවා නම් මෙහෙම තියෙනවා. එයා ගැනනේ කියන්නේ නේද? එයා අපගත වෙන්නේ නැහැ කියන කරුණ කියනවා.
එහෙනම්
මාවකුත් දෙනවා අර වතුර යට යන රබර් බෝලයක් උඩ එනවා වගේ කියලා. හරි, යටට යන්නේ නැහැ. ඒ යාට තියෙන විස්තරේනේ කරන්නේ. නෑ, මට මතක
නෑ. නෑ, ඒක නෙමෙයි. මේ වෙනම මේ ගිහිල්ලා අහනවා මේ මහානාම සාක්‍ය ගිහිල්ලා කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා.
අපි මේ වගේ අය මෙන්න මේ වගේ දේවල්දී නැටෙන්න පුළුවන්. එතකොට අපි අපාගත වෙයිද කියලානේ අහන්නේ.
නෑ, එහෙම නෙවෙයි අහන්නේ. මේක අහන්නේ මේ දැලිසේ ගිලන් වූ කෙනෙකුට මොනවද අස්වැසිල්ල කරන්න ඕනේ. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ 5:2 249 වෙනි පිටුව.
මොකද්ද සූත්‍රය?
මේ ගිලාන සූත්‍රය.
ගිලාන සූත්‍රය නකත් පිටේ බලන්න පුළුවන් සූත්‍රය. ගිලාන
සූත්‍රය 247.
ඔය නොම්මර වලින් කියන්න බෑනේ එක එක පොත් වලනේ. මේ ගිලාන සූත්‍රය සංයුක්ත නිකායේ මොන වර්ගයේද?
මහා වර්ගයේ.
මහා වර්ගයේ. හරි. අවශ්‍යයට බලන්න පුළුවන්. හරි. එතකොට අන්න එහෙම උපදේශ ටිකක් තියෙනවා. එතකොට ඔතෙන්දි මොකද මට තව සූත්‍රක මගේ ඔළුවේ තියෙනවා දැන් මේ දැන් ඒක අපි පරිස්සම් වෙන්න ඕන කියලා කියනකොට සූත්‍රකද අහලා තියෙනවද මන් දන්නේ මොකද දැන් එයා අපි හිතමු ආ මෙන්න මෙහෙම සීලක හිටියා කියලා ඒක මතක් කරනකොට එයා ඇත්තටම එහෙම ඉඳලා නැත්තම් එයාට මොකක් වෙයි
ડોક્ટર සමා වෙන්න කන් ඇහෙන්නේ
නැත්තම් මම අහන ප්‍රශ්නෙට කියලා ඒකට යන්න. කන් ඇහෙන්නේ නැත්නම් කතාව අපිට ඩිටෙක්ට් කරන්න බෑ. ඒක තමයි මම කිව්වේ. ඒ අන්තිමට අනිත් ඒවයි කිසිම ප්‍රතික්‍රියාවක් නැතත් ඇසීම තියෙනවා අන්තිම මොහොත වෙනකම්. හරි. මරණය දක්වා ඇසීම තියෙනවා. නැත්නම් මේ අපි භෞතික කණක් වැඩ කරනවද නැද්ද කියන තැනින් එක හොයන්න බෑ. ඒ හින්දා තමයි පොඩක් පරිස්සම් වෙන්න කියන්නේ මැරෙන්න කිට්ටු අය ළඟට ගිහින් එක එක ඒවා කුටු කුටු ගන්න එපා. එයාට ඇහෙන්නේ නැහැ කියලා හිතලා. අනිත් අයට වඩා හොඳට එයාට ඇහෙනවා. හරි.
ඒක ડોක්ටර් ධර්මයෙන් බලනකොට ඉතින් කොහොමද ඇහෙන්නේ Tamanටනේ? අපි හිතනවා එයාට ඇහෙන්නේ මෙහෙමයි කියලා.
නෑ ඔය ධර්මයෙන් බලන විදිහ ඒ තැන හිටියනම් මේ කතාව එකක්වත් වැඩන්නේ නැහැ. එහෙම නැති මට්ටමක් ආයත නෙමෙයි දැන් අපි කතා කරන්නේ. හරි. එතකොට මේ සාමාන්‍යයෙන් මෙයාට ඇහෙන එකක් නැහැ කියලා හිතලා වෙන ඒවා කතා කර කර ඉන්න එපා. ගොඩක් අය කරනවා ඒවල් පල් කතා කරනවා උපදූප කතා කරනවා. මෙයාට ඇහෙන්නේ නැහැ කියලා හිතාගෙන එතෙන්ට වෙලා කතාව. ලෙඩු බලන්න ගියායි. ඒ වැඩේ කරන්න එපා. අද අනිත් අයට වඩා හොඳට එයාට ඇහෙන්න පුළුවන් ඒ වෙලාවේ. අනිත් ඉන්ද්‍රිය වැඩ කරන්නේ නැත්නම් මේ ඉන්ද්‍රිය හොඳටම වැඩ කරනවා. සමහර විට දුර කතා කරන ඒවාත් ඇහෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. මේක භාවනා කරපු කෙනෙක් නම් දන්නවා. يعني එක ඉන්ද්‍රිය දුර වෙන ඒවා දකින්න පුළුවන්කම අහන්න පුළුවන්කම ඒවා විඥානෙ. ඒකට අනිත් ඉන්ද්‍රිය වැඩ කරන්නේ නැතුව මේකට ફોકસ කරනකොට ඒ මට්ටමකට එන්න පුළුවන්කම නිකන් තියනයි කියනවාම කියන එක නෙමෙයි. ටිකක් පොඩ්ඩා ඔළුවේ තියාගන්න. හරි. දැන්
ડોක්ටර් සමාන්ට ડોක්ටර් බොජ්ජංග කර්ම මෙනෙහි කිරීමේදී ඔතනදි සිදු වෙන්නේ මොකද්ද ડોක්ටර්?
මේ ප්‍රශ්නෙට එන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. මං කිව්වේ මම මේ ඔය මැරෙනකොට අත්දැකීම් ගැන කතා කරන්නේ නෙමෙයි. මට ඕන දහම් කරුණක් මතු කරන්න කියලා. ඒකට යොමු වෙනව අඩුයි මේකට. දැන් මේ ප්‍රශ්නේ
මතු. තේරුවන් සරණයි දුක්. අර නකුල මාතාගේ සූත්‍රයේ මට නම මතක නෑ. නකුල පිතා ගිලන් වෙලා ඉති නකුල මාතා කතා කරනවනේ, කතා කරලා කියනවන්නේ ඔයා මෙහෙම හිතන්න එපා මේ දේවල් අතාරින්න කියලා. මට ඒ කරුණ ටික නම් ඔක්කොම මතක නෑ. එතකොට ඒ සූත්‍රයට අනුව එයාට ඇහෙනවා. ඊට පස්සේ කරුණු ටික ඇහෙද්දී එයාට සතුටක් ඇති වෙලා එතනින්ම සුව වෙනවා. අර මම කියන අදහස් කලේ අන්තිම මොහොතේ ඇහෙනවා කියන එකේ සූත්‍රේනොත්. තේරුවන් සරණයි.
එතකොට අර දැන් සරියුත් හාමුදුරුව මරණාසන්න කෙනෙක්ද?
ධනංජාන සිටුවරයට නේද?
හවුද?
ධනංජාන සිටුවරයට කතා
කළා. මුලින්ම එයා දැන් එතන කලේ මුලින්ම එයා ඒ අපාගත වෙන මානසිකත්වයක හිටියේ ඒ වෙලාවේ. ඒ වෙලාවේ මැරුණා නම් අපාය යනවා. මේ එතකොට ඒ සුත්‍රේ දන්න අය තේරෙනවා ඇති. එතකොට අපාය ගැන කියලා ඊට පොඩ්ඩක් ඉහළ අපායට හිත පිහිටුවා. ඔහොම ටික ටික ඊළඟ එකට ගෙනාවා. ඊළඟ එකට ගෙනාවා. ඔහොම බ්‍රහ්ම ලෝකෙට යනකම් ගෙනාවානේ.
ඔව් ඔව් හරි.
ඊට පස්සේ හරි හාමුදුරුවෝ එනවා.
ඔව්.
එතකොට බුදුහාමුදුරුවෝ දොස් කියනවා. ඇයි එහෙම කළේ? ඇයි එතනින් නැවැත්තේ?
ඔව්. ඒක.
ඔව්. එතකොට බලන්න ඒ
කෙනෙක්ගේ මානසිකත්වය දැන් සරි සම්බුරේනේ ප්‍රඥාවෙන් අධිකම ස්වාමින්වහන්සේනේ උන්වහන්සේ දැනගෙන හිටියා මෙන්න මේ විදිහට එයාගේ මානසිකත්වය ටිකෙන් ටික ගේන්න ඕන කියලා. දැන් අපි අර සීල ගැන හරි සමාධිය හරි ඔවා මෙහෙම මේවා කළා කියලා කියන්න ගිහින් එයාගේ පැත්තෙන් එහෙම නොවිලා නම් එයා තව දරුණු තැනකට යන්න පුළුවන් ඊටත් වඩා.
අනිවාර්යෙන් දේශයක් ඇති වෙලා පසිතෙවිල්ලක් ඇති වෙලා
ඔව් මේගොල්ලෝ මෙහෙමයි හිතන් ඉන්නේ මං මෙහෙමනේ කියලා අනිත් පැත්තට පසුතැවිල්ල. ඒකට පරිස්සම් වෙන්න ඕන තැනක් ඔන්න ඕක කියලා තියෙනවා. හරි. එතකොට ඒක ඒ විදිහට හිටපු කෙනෙක්ට එහෙම කියන එක මතක් කරලා දෙන එක වෙනම එකක්. දැන් මං කියන්නේ අපි දැන් අර තාත්තා කොහොම එකක ඉන්නකොට අපි දන්නවා එයා හැමදාම මෛත්‍රී භාවනාව වඩපු කෙනෙක්. තමයි අපි මෛත්‍රී භාවනාව කරන්නේ. එයාට එහෙම. හරි. මොකද ඒකට හිත පිහිටවන්න පුළුවන් කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඒ මෑණියයි මායි දෙන්න කතා වෙලා ඒ දෙක කළා. මේ මාරුවෙන් මාරුවට පුළුවන් වෙලා. ඒ දැන් එහෙම නොදන්න කෙනෙකුට ඔය බලෙන් හොවා කරන්න ගියොත් ඕකේ අනිත් පැත්ත වෙන්නත් ඉඩක් තියෙනවා. ඒ chance එක තමයි ගොඩක් වැඩි. ඒක එක පැත්තක්. දැන් අපි හොඳටම දන්නවා නම් දහම දන්න කෙනෙක් දහම ප්‍රගුණ කළ කෙනෙක් අපි හිතමු මේ සාකච්ඡා වල ඉන්න කෙනෙක් අපි බලන්න යනවා කියලා. දැන් මං ගියේ එහෙම කෙනෙක් නේ. මේ දවස් දෙක තුනකට කලින් වුණ සිද්ධියක් කියන්නේ. දැන් මෙයාට බණ අහන්න මානසිකත්වයක් නැහැ කියලා කිව්වේ. තේරෙන්නේ නැහැ. හරි. අයි මතක නැහැනේ මොකක්වත් මේ කතා කරපු එකක්වත් දැන්. ඔළුවේ නැහැ. හරි. එහෙම මානසිකත්වයකදී මම මේක දිගට ගෙනියන්න නැතුව මං කියපු ටික කියන්න. මං දන්නවා එයා මේ දහම ගොඩාක් දන්න කෙනෙක්. එතකොට මං කිව්වා දැන් අපි මම මතක් කළා ඔය දැන් අපි දහමක් අහනකොට අපිට තියෙන ප්‍රශ්නේ මොකක්ද? දහම ඇහෙන්නේ නැහැ කියන්න. ඔයගොල්ලෝ දන්න දහමෙන් කියන්න බලන්න. බුදුහාමුදුරුවෝ බණ කිව්වත් ඇහෙන්නේ නැහැ කියන්නේ ඇයි? සුසුසති සූත්‍රය වගේ වෙයි. බණ කියනවා ඇහෙන්නේ නැහැ. ඇයි?
අපි අපේ අදහස් දාගලා තීරුම් ගන්න හන්ද.
ආන්න.
සිහිය පිහිටවගෙන ඉන්න තී කොටක්
නෑ. සිහිය කතාව නෙමෙයි. අපි අපේ අදහස් වලට ගලපන නේද? මේ කියන්නේ මේකයි, මේ කියන්නේ මේකයි. හරි. ආකාර පරිවිතක්ක කියන්නේ නේද? දික්ඨිනේ ඥානක් අන්තේ අපේ තියෙන ඒවට ගලපනවා නේද? මේ කියන එක. අන්න ඒක කරන තාක්කල් මේ මාර්ග සුත්තේට එන්න බෑනේ චංකි සූත්‍රේ කරන්නේ නේද? සත්තරුචි අනුසව ආකාර පරිවිතක්ක දික්ඨිනේ. මම ඒ වචන ටික කියන්නේ නැතුව දැන් මෙයාට ටික ටික මතක් කළා. ඇයි අපිට බණ ඇහෙන්නේ නැත්තේ? අපි දන්න දේවල් වලට ගලපන හින්දා නේද? තේරෙනවද? අපේ අදහස් වලට ගලපන හින්දා නේද? දැන් මම ඔහොම ටික ටික මෙයාට මතක් කළා. දැන් ඔයාට ඔටෝමැටිකලි හම්බ වෙලානේ අදහස් වලට ගලපන් නැතුව ඉන්න අවස්ථාව. දන්නේ නැව එකක්වත් මතක නැහැ කියන්නේ කොච්චර හොඳයිද? හරි. කියලා කිව්වා වේ දැන් ආනමද සාමණේර වහන්සේ කියන දෙයක් නේ. දැන් සූත්‍රයක් අපි අහනකොට අලුතෙන් අහනවා වගේ අහන්න කියලා. අරණ දන්නේ නැව එතෙන්ට දාන්නේ නැතු. අහලා ඇති නේ. කොච්චර අහලා තිබුණත් දන්නවා වුණා. මේක අලුතෙන්ම අහනවා වගේ. පදියනියෝ දුක කොච්චර සාකච්ඡා කරලා දෙනවා තායි අහනකොට අපි දන්නේ නැව මොකුත් නදා මේක අලුතෙන් අහගෙන ඉන්න පුළුවන් නේද? එතකොට එහෙම අහන්න පුළුවන් කමක් නේද මේ ඔටෝමැටිකලි ඇවිල්ලා තින්නේ. අපි දන්නේ ඒවා එකක්වත් මතක නැත්නම් කොච්චර හොඳද. ඔයාට තියෙන්නේ දැන් අහගෙන ඉන්න එක විතර. එතකොට කොහෙද ඔය ප්‍රශ්නේ තියෙන්නේ? මට බන අහන්න බෑ, මට තේරෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? අපි මෙච්චර කල් බන අහපු විදිහ නේද? අපි දන්න ටික ඕන, මේකට ගලපන්න ඕන. දැන් ඒක කරන්න බෑ. ඒ හින්දා ඔය ගැඹුරු ඒවා අහන්න බෑ කියලා කියනවා. ඉතින් ගැඹුරු ඒවා අහන්න ඕන මානසිකත්වෙත් ඕකනේ. නේද?
ડોක්ටර් සමා වෙන්න මට බැන්නක් කමක් නෑ. මේ හැබැයි මට මේකේ ප්‍රශ්නෙට පොඩි දෙයක් තියෙනවා. ඕක හිතන්නේ කවුද? මෙයාට මනසට මෙහෙම වෙන්නේ මෙයා හිතන්නේ හරියට හිතන්නේ නැහැ කියලා හිතන්නේ කවුද?
දැන් ඕක හිතන්න කියලා කිව්වද මං? කියන කරුණ තේරුම් ගන්න කියන්නේ ඒකයි. දැන් අපිට ලෙඩ වුණහන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? බණ අහන්න බෑ. මේවයි යෙදෙන්න බෑ. අපේ මානසිකත්වේ හොඳ නැහැනේ.
ඔව් ඉතින් ડોක්ටර්.
ඒක තමයි. ඒ දරුණුවටම එන එක තමයි අපිට පරණ ඒවා මොකක්වත් මතක් කරගන්න සිහියකුත් නැහැ. සූත්‍රයක්වත් මතක් වෙන්නේ නැහැ. හරිද? ඒ අත්දැකීම ඇයි ඔයගොල්ලෝ මරණාසන්න මොහොතකට ගියා. හරි? ඉතින් මේ දෙයක් සාමාන්‍යයෙන් කරන්න බෑ, මතක් කරගන්න බෑ. හරි? දැන් ඒක මරණාසන්න මොහොත නෙමෙයි. දැන් ඔය වගේ මේ වෙලාවක කලකිරෙනවා, දැන් බණ අහගන්නත් දැන් මොකක්වත් කරන්න බෑ. එම අනසිකත්ව එන්න පුළුවන්. එතකොට දැන් මේ දහම දන්න කෙනෙකුට මේ කියා දෙන හැටි අගුල වගේ අයට මතක් කරලා දෙන එක. දැන් උගුල දන්නවනේ ඇයි අපිට බඩ ඇහෙන්නේ නැත්තේ? චංකි සූත්‍රේ ඒක ප්‍රධානම දේ තමයි අපි දන්න දෙයට ගලපන හින්දා නේද? දැන් දෙයක් අහනකොට අලුතෙන් අහගෙන ඉන්නා වගේ අහන්න බෑනේ. ඒ හින්දාමයි දැන් මේ අපි ගිය සතියේ සාකච්ඡා වෙත් එක කියලා ඉති එක්කෙනෙක් ප්‍රශ්න අහනවා අහනවා නවත්තන්නේ නැහැ. ඉතින් මේ කියන්න දෙන්නේ නැහැ මකක්. ඉතින් මේ මොකද්ද මේ තියෙන්නේ? මන් දන්නවා කියලා පෙන්වන්න තියෙන ඕනකම මගේ ඒවට ගලපන ඕනකම එකක් කියනකොට 10ක් කියලා ඉවර. ඉතින් එහෙම කෙනාට මේ දහම ඇහෙන්නේ නැහැ. දහම දකින්න එක වෙනම පැත්තක්. කියන දේ අහන්නවත් බෑ. අර සුතා කියන මට්ටමටවත් එන්න බෑ. ඇයි? මම දන්න දෙයට ගලපනව අනිත් පැත්තට අහන්න. ඒ කියන දේ ඇහෙන්නේ කොහොමද? එතකොට අපේ වැඩෙන්න ඕන ලොකු ගුණයක් නේද ඔය ඉවසීම. ඉස්සෙල්ලා අහගෙන ඉන්න ඉවසීමක් එන්න ඕන. කන්තිය කියන එක. ඒ කන්තිය අපිට නැහැ. හරි? ඊළඟට අර මෘදු බව අපිට නැහැ. කියන්නේ බණ අහන්න අපිට වැඩෙන්න ඕන ගුණාංග. අපට ඒව නැති හින්දා කියන දේ අපිට ඇහින්නේ නැහැ. අපි මේ දහම දන්නවා කියලා හිතලා අපි දන්නේ වට ගලප ගලප අහනවා ඇහෙන්නෙම නැහැ. අපේ ටික අයින් කරලා අපිට නිදහසේ අහගෙන ඉන්න පුළුවන් ඉවසීම නැහැ. මුදු අනතිමානී බව නැහැ, මෘදු බව. අර යකඩයක් නැමෙන්න මෘදු වෙන්න ඕනේ රත් වෙලා. ඊ ගතිය අපේකටම කොහොම හරි ගලප ගන්න හදන. ඕක තියෙනකම් මේ හෙතර වෙන මාර්ග නම් ඇහෙන්නේ නැහැ. බුදු දහමේ උණුසුමක් ලැබෙන්නේ නැහැ කියලානේ පෙන්නන. එතකොට මම ඔන්න ඔය ටික මතක් කරලා මෙයාට පෙන්නලා දුන්නේ. දැන් ඔයාට ඒ ගතියනේ ඔය ලැබිලා තියෙන්නේ. දැන් ඔයා ඒකම අනිත් පැත්තට අරන් බණ අහන්නේ නෑ. මේක තේරුම් ගන්න බෑ කියලා හිතා. ඇත්තටම බණ අහන්න සුදුසුකම නේ ඔය ලැබිලා තියෙන්නේ. දැන් ඔයාට පරණේ වට ගලපන්න බෑ නේ. ඒ අහන දේ අහගෙන ඉන්න විතරනේ තියෙන්නේ. මං එහාට දීපු ඇඩ්වයිස් එක මං උපදේශේ තමයි දැන් හොඳට තේරුම් නැතුවට කමන්නේ බන දාගෙන අහගෙන ඉන්න. එතකොටනේ ඔයාලට ඒකටම අනුගත වෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඔයාගේ අදහස් වලට ගලපන්නේ. දැන් මෙන්න මෙහෙම කියනකොට එයාට සිහි වුණා. දැන් මම අර පාළි වචන කියන්නේ නැතුව කිව්වට අර ඔය මේ ආකාර පරිවිතක් මේවා නේද? අන්න එතකොටයි මම මතක් කළේ ආ මේ මේ දැන් එයාට මතක බව පේනවනේ ඈ අද්දාරු යනුසෝ මම කිව්වා ඔය තියෙන්නේ ඔය චංකි සූත්‍රය කිව්වේ ඒවනේ. දැන් මතක් කරගන්න බැරි වුණාට අපේ හැංගිලා තියෙනවා. යහපු දේවල් අපත යන්නේ නැහැ. වැඩේ තියෙන්නේ අපි මේ ප්‍රායෝගිකත්වය අපි දන්නේ නැහැ. ඒක දහම ඇහෙන්න නම් මේ දන්න ඒවට ගලපන්නේ කියලා කොච්චර අහලාද. මේක මේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙන වෙලාවට ඒක මග අරිනවා. දැන් දහම අහන්න බෑ. තීය පිටන්න බෑ. සමාධිය නැහැ මොකක් කරේ. මං කිව්වා එයාට ඔය මොකවත් හිතන්න එපා, තේරෙනවද කියලා හිතන්නත් එපා. ඕක මේ මේ මොකක් හරි රෙකෝඩින් එකක් දාලා තියන්න අහගෙන ඉන්න. ඒකට ඒක අනුව විචක්ෂණේ වෙන්නේ එතකොට. නැත්තම් අපි දන්නේ ඒවට ගලප ගලප ඉන්න අරක ඇහින්නේ. මෙන්න මේක කියනකොට එයාට ඒකේ වැදගත්කම තේරුණා. දන්න කෙනෙක් නේ, හොයන කෙනෙක් නේ. ඕක මතක් කරලා දෙන්නගෙන නැහැ. ඇයි අනිත් හැමෝම කියන්නේ ඉතින් ඔය බණ අහන්නේ කොහෙද, ඔය ඉස්සෙල්ලා අනිත් වෙලා ඉන්නකෝ මෙහෙමයි මෙහෙමයි කියන අරව මෙහෙමනේ කියන්නේ. එතකොට ඔගොල්ලෝ අන්න දැන් මේ මේ පණිවිඩේ තමයි දහම අහන හොයන අය එහෙම කෙනෙක් කියලා දන්නවනම් අඩු ගානේ මං මැරෙන්න යන වෙලාවක වන් ඔහම ඉන්න වෙලාවක ඇවිල්ලා ඔය බහුබූත කතා කර කර ඉන්නවා. අඩු ගානේ Tamanta දහමක් කතා කරන්න බැයි නම්, බොජ්ජංග ගැන කතා කරන්න බැයි නම් ඒවා ඇහෙන්න හරි ගන්න. වෙන ඒවා කතා කරන්නේ. වෙනවද දහම හොයන ඒකේ ඉන්න කෙනාට බොජ්ජංග ධර්ම විතර වැදගත් තවත් දෙයක් නැහැ කියලා. මන් දකින්නේ අර රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දුන්නේ මරණාසන්න වේදනා දැනෙන මොහොත, මේ දරා ගන්න බැරි වේදනා දැනෙන මොහොත ඒවා විස්තර කරනවානේ. මේ දුක මොන වගේද කියලා නේද? අර බඩට පිහියක් දාලා කපන කරකෝනවා වගේ, හිස මේ ලණුවකින් ගැට ගහලා මේ කරකෝල තද කරනවා වගේ දරා ගන්න බැරි වේදනා, එකම වේදනා කියන මොහොතක ඒගොල්ලෝ මොනවද මතක් කරන්නේ? බොජ්ජංග ධර්ම. කාටද මේ මතක් කරන්නේ? ඒවා ඒවා මෙනෙහි කරන්න පුළුවන් මනසක් තියන අයට. නොදන්න අයට නෙවෙයි. අපර බලන්න ඒවයි දෙන පණිවිඩේ. නිවන් මාර්ගයට අදාළම ටික සිහි කරන්. එතකොට ඒකෙන් හිත මෙනෙහි වුණොත් අර අතනීක සුග වෙනවා. ඒ ඒ ඒ පණිවිඩේ නේද ඔයෙන්? හරි. දැන් ඒ අතහසක් විතරයි කිව්වේ මං කියන්නේ මම ඔක කියලා නැහැ. හැබැයි දැන් අපිට ගන්න පුළුවන් නේද ඒ වගේ අදහසක්? ඒකට දහම දන්න හොයන එහෙම කරපු කෙනෙක් නම් ඒ යානිතර අහපු සාකච්ඡාවක් කැමැත්තෙන් අහපු බණක් තියනවා නම් ඒක දාන්න. එතකොට අර වෙන මොකකට ගියත් මෙයාට මේක අහගෙන ඉඳීමේ හැකියාව තියනවා. ඒකෙන් තම අවබෝධ කිරීමේ හැකියාව වැඩි වෙන්න පුළුවන් වෙන එකකට. හරි. අපි බලෙන් එයාව මේ දිව්‍ය ලෝකේ යවන්න හැදුවට ඒක නම් මම හිතන්නේ වෙන දෙයක් නෙවෙයි. ඒ අනිත් පැත්ත වෙන්න පුළුවන්. එතකොට මේ මේ
දැන් ඔබතුමා කිව්වා වගේ අර අසිරිප දැලිස්ස ගිලන් වෙනකොට අර අපේ අපිට සිතන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ හන්දා අර මේ රහතන් වහන්සේලාටත් ඒ මේ පිටින් ලැබෙන මේකක් අවශ්‍ය හන්දා දැන් ඔබතුමා පැහැදිලි කළා දුන්නා. ඒක සම්පූර්ණයේ මට තේරුණා. මම හිතන්නේ බොහොම ලස්සනට පැහැදිලි කළා දුන්නා. අර ඒ පිටින් අර බොජ්ජංග ද මේවා කරනකොට අර ඒක අර ගිලන් වල අක්‍රිය වෙලා තියෙන සිතට ඒක ක්‍රියාත්මක වෙනවා වගේ එහෙම
එහෙම දවුවක් යන්න පුළුවන් ඒක එක්ක අනුගත වෙන්න පුළුවන් හැකියාව තියනවා නේ
එහෙමයි පැහැදිලි
බාහිරෙන් එයාට සපයන්න ඕන ඒ උදව්ව නේද
එහෙමයි එහෙමයි පැහැදිලි
අපට ඒ මහත්න් වහන්සේලා දෙන මන්විදී ඒ වගේ වෙලාවක දෙන්න පුළුවන් කරන්න පුළුවන් ලොකුම උදව්ව ඒක නේද
එහෙමයි පැහැදිලි
වෙන වෙන මොනවා කළත් වැඩක් නැහැ
එහෙමයි
හරි දැන් ඒක හරියට කළොත් අපි හිතන පැත්තේ ලෝකෙට අයිති ලෙඩෙත් සනීප වෙනවා ඊටත් වඩා ඉරිමානන්ද හවුදුරු රහත් වුණා නේද ඒ ටික අපි කියන්නේ ආ මේ ලෙඩ වෙලා ඉන්නේ බණ අහන්න කොහෙද බණ අහන්න දෙන්න එපා ඕවා දාන්න එපා කියන කට්ටියනේ ඉතින් බලන්න
තෙරුවන් සරණයි ඩොක්ටර් අපි දැන් සමහරක් වෙලාවට දැන් මේ අර කයට තියෙන සම්බන්ධය සිත වෙන් කළා වගේ දකින්න හැකියාවක් ඇති වෙනවා ඇති මේ වෙලාවට එතකොට අර කයේ වේදනාව වෙනම ගන්නත් සිත වෙනම ගන්නත් මේ ශක්තියක් වගේ එකක් ලැබෙනවා ඇති නේද ඩොක්ටර්
දැන් අපි එයාගේ පැත්තේ එක හිතන්න යන එකත් තේරුමක් නෑ ඒක
එහෙමයි එහෙමයි
ටිකක් වලට වෙනස්නේ නේද
එහෙමයි අපිට
බලන්න පාස්කව දෙන්න පුළුවන් හොඳම අපේ උදව්ව තමයි විශේෂයෙන් දහම හොයවා කිය කෙනෙක් නම් එනිහි කරපු කෙනෙක් නම් එයාට ඒ පැත්තෙන් උදව්වක් දෙන්නක නේද
එහෙමයි පැහැදිලි පැහැදිලි
මේක මේ දහම හොයන්න ඊයයට බලෙන් කරන්න යන්න එපා. එතකොට ඒගොල්ලෝ ඕකටත් බැන බැන ඉඳී. කරදරයක්ද මට මේ නිදහසේ මැරෙන්නවත් දෙන්නේ නැහැ මේගොල්ලෝ කියලා. ඒකෙන් තරහ අරන් අපාගත වෙන්න බුණා. මං කිව්වේ මේ. ඕගොල්ලෝ කවුරු හරි. ඉතින් ඕගොල්ලන්ට ඔක කියලා හරි ලියලා හරි තියන්න පුළුවන්. මම මේ වගේ තත්යකට ආවොත් මෙන්න මේ දේ කරා. මෙන්න මේ වගේ ධර්ම දේශනාවක් දාලා තියන්න. මේ වගේ සාකච්ඡාවක් දාලා තියන්න මට ඇහෙන. නේද? ඈ? මෙන්න මේ බෝධ්‍යංග සූත්‍ර ටිකවත් මේ දාලා තියන. ඈ? ඒක අනිත් අයට කියලා තියන්න බලව මගල අනිත් අය දන්නේ නැහැ මේක. මේ තියෙන වටිනකම නේද? තේරුණාද මට මං හිතන්නේ මං මේ කියන්න හදන කරුණ ඔයගොල්ලන්ට අදහසක් එන්නේ නැහැ. ඉතින් මං අරයට ඒ මං හිටපු වෙලාවේ මං සාකච්ඡා කරලා යා ඉතින් බොහොම පින් දුන්නා මේ ඒ වද ඉඳලාම ඔක අහන්න පටන් ගන්න වාට දවස් 3ක් යනකොට ඔගේ ප්‍රතිඵල දැනී මේ වැඩේ කළොත් බලමු තාම දවස් 3යි ඉන්නේ නැහැ ඉතින් ඊට වඩා එයාගේ ආපහු මේ දහමට යොමු කරන මානසිකත්වය ඇති කරලා දෙන එකයි වැදගත් මේ කෙනෙක්ව මේ පැත්තට ගේන එකනේ අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව. ඉතින් ඒක ගාක් දහම දන්න කියා දුන්න තමන්ගේ ගුරුවරයෙක් වුණත් වෙන්න පුළුවන්. හරි? එතකොට බය වෙන්න එපා. කියන්න යනවාද කියන්නේ ඒක තමයි කරන්න ඕනේ. සිහිය පිහිටලා හිටින්න උදව් කිරීමක් ඔය කරන්නේ. සිහිය එළඹලා දහමට අතු කරලා දෙන්න. එතකොට ඒකේ ඉහළම තැන තමයි ගොජ්ජංග වලට මනස යොමු කරන්න පුළුවන් දෙයක්. ඒක ඉතින් බුදු කෙනෙක් තමයි ඒ දන්නේ. දැන් කිරිමානන්ද අම්බුරන්ට මේක කියලා අනිත් ලෙඩ වුණ අයට ඒක කියන්න කිව්වේ නෑනේ. ඒක හත් වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ දැනගෙන ඉන්නේ නැති. අපි ඒක නොදන්නා මොකක් හරි ගෙස් කරලා කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උදව්ව මම දකින්නේ ඔය එයා සමහර විට මැරෙන්න පුළුවන්. මැරුණත් හොඳ තැනකට යන්න උදව් වෙන්නේ ඕක. ලැබුණ ක්ෂණ සම්පත්තියේ අන්තිම කොටසේදී හරි දහම අවබෝධ කරන්න උදව්වක් තමයි අපි දෙන්න ඕන දෙනවා. කියන අදහස තමයි මගේ තියෙන්නේ මම. වැරදි වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ ප්‍රශ්න අහනකොට මේ මට මත උන පැත්ත එක. තිරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඩොක්ටර්. ඔතන ඩොක්ටර් දැන් මේ ගිලන් වෙලා ඉන්න කෙනාට පාලි වලින් බොජ්ජංග කියලා දෙනවා. ඒකෙන් ඩොක්ටර් ප්‍රෝජනයක් වෙයිද ඩොක්ටර්? ඒකෙන් දැන් ඉතර මම අදහස් කරේ දැන් පාලි
වලින් මම ඔක කරන්න කිව්වේ මොන වගේ අයටද? මේ දැන් මෙතන ඉන්න සාකච්ඡාවේ කෙනෙක් ඔය තත්ත්වයටපත් වුණත් ඔය වැඩේ කරන්න.
ආ එහෙම. ඔව්.
ඒ අපි තේරුම් ගන්න ඕනේ එයා මොන තත්ත්වෙද කියලා. දැන් මොනවා හරි සාමාන්‍ය ජීවිතේ පව කර කර ඉන්න කෙනෙකුට ඕක ගිහින් පොඩ්ජංගේ දැම්මොත් එයා තවත් අපායට තමයි යන්නේ ආ. ඒකටත් දැනගන්නයි.
අනික තව ඩොක්ටර් ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ නේද ඩොක්ටර්?
ඔව්. ඔව්. ප්‍රයෝජනයක් නැහැ. දැන් ඔයා බීබී ඉන්නකොට මේ බොන එකේ මේ නොබී හිටියනම් මෙහෙමයි කියලා දැම්මොත් එහෙම ඒ වටේටම බැන බැනයි. හරි?
ඔව්. ඔව් ඩොක්ටර්. අනාරි.
ඊය ලෝක යන්න තිබුණ එකක් නැති කරගෙන අපාගත වෙනවා ඒ තරහ.
ඔව්.
ඒ රුංගක් වලට මේක සුදුසු දෙයක්ද කියන්නේ.
ඔව් ඩොක්ටර්. අනාරි. දැන් අනිත් මං ඔව් ඒක මං ඒක මුලින් මේ කිව්වේ ඩොක්ටර් ඔන්න ඔය දෙවෙනියට එන්න. දැන් එතකොට ඩොක්ටර්
බොජ්ජංගේ ඒකට එන අයට මුකුත් කරන්න යන්න එපා.
ආ
ලොකේ වෙනන්නේ. කෙනෙකුට උදව්වක් කරනවා නම් කරන්න පුළුවන් ඉහළම පැත්ත තමයි ඕක. හැබැයි ඒක අපි දැනගන්න ඕන මෙයා දහම හොයන කෙනෙක්ද මෙයාට මේක තීරණවද මෙතන. ඒ කියන්නේ දැන් ඉන්න තත්ත්වය අනුව නෙවෙයි. ඒකෙන් ජජ් කරන්න යන්නේ. මොකද අපි හා මෙයා ලෙඩ වෙලා දැන් කොහමද ඔයා හිතන්නේ කියලා පැත්තෙන් හිතන්නේ. එහෙම හිතන්න යන්නේ. එයා 10කට 15කට කලින් හරි මේ දහමේ හැසිරීලා තියෙනවා නම් අන්න ඒකට අදාළ දෙයක් දුන්නොත් ඒ වෙලාව තියෙන්න හොඳ වෙලාව.
ඒක තමයි ඩොක්ටර්. එතකොට දැන් ඩොක්ටර් දැන් එයා දැන් මේ ගිලන්හලේ දැන් ගිලන් ඊර ඉන්නවා ඩොක්ටර්. දැන් එයාට මුකුත් සීකර ගන්නත් බෑ. දැන් අර පොඩි ළමෙක් වගේ කිසි දැන් ඩොක්ටර්ම කිව්වේ මුකුත් මතකයට ගන්නත් බෑ. ඔන්න දැන් එතකොට එයාට දැන් ඔය බොජ්ජංග කියනවා කියලා හිතන්නක ඩොක්ටර්. එතකොට ඩොක්ටර්
මේ හගෙන ඉන්න පුළුවන්නේ. එයාට අහගෙන ඉන්න පුළුවන්. එයාට මොකද කරන්න බෑ.
අහගෙන ඉන්න විතරයි පුළුවන් ඩොක්ටර්. ඔව්. දැන් එකක් මම මතු කරන්න ඕනේ. ඔව්. දැන් මොකද ඩොක්ටර් එතකොට වෙන්නේ? දැන් කියන්න බලන්න. උදාහරණ කොච්චරක් තියෙනවා එයාට. එයා ඔද්දක ධර්ම ඔස්තාර් කෙනෙක්. ඔද්දට මේවා ස්ටඩි කරලා යක
කාරයි. ඔයාලට ප්‍රශ්නේ තේරුණා.
ඔව්. කියන්න.
දැන් අහගෙන ඉන්න. හරි.
අහගෙන ඉන්න ඩොක්ටර්.
එන ඉන්නවද කියලා බලමු. එතකොට ඔන්න දැන් ඔය වගේ තත්ත්වයක ඉන්න කෙනෙකුට වෙන මොකුත් කරන්න බෑ හිතන්නත්. අර ඇහෙන එක අහගෙන ඉන්න විතරයි පුළුවන්. අලි ගානේ කියන්නේ මොකද්ද කියලාවත් හිතන්න බෑ ඈ. හැබැයි ඒක වෙන ඒකට අනුගත වෙන්න පුළුවන්. හරි.
හරි.
ඔන්න ඔය හැකියාව තමයි අපිට නැත්තේ. මම හැමදාම කියන ඒ අදහස් පැත්තක තියලා කියන දේ අහගෙන ඒකට අනුගත වෙන්න ඒකට අනුව විමසීම කරගෙන යන්න බෑ. අපේ අදහස් වලට ගලපන එකමයි අපි කරන්නේ. ඒකට මේ අපේ ඩෙවලොප් කරගන්න කියන්නේ බණ අහන්න සුදුසුකම හදාගන්න කියන්නේ මොකද්ද? අපේ අදහස් වලට ගලප ගලප මේක ඇනලයිස් කරන්න යන්න එපා. එතකොට බණ ඇහෙන්නේ නැහැ කියන එකයි. දෙරුම් ගැනීම මොකක් වුණත් ඉතලා කියන එක ඇහෙන්නවනේ. අපට බණ අහන්න තියෙන සුදුසුකම් අපේ හදා ගන්න. ඒක තමයි ඒ ලොකු ඉවසීමක් ඕන ඒකට. ඒ ඉවසීම අපිට නැහැ. මොකද මොකක් හරි කියනකොටම අපි දන්න එකට ගලපලා මේක මෙහෙමයි 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 කියලා පෑහෙන දුරක් ගිහිල්ලා ඉවරයි. එතකොට මේ කියන එක ඇහෙන්නේ නැහැ ඇහෙන්නේ නැතුව ඒකට අනුගත වෙනවා කියන එක වෙන්නම බෑ. ඉතින් බුදුදහමේ උමසුමවත් ලැබෙන්නේ නැහැ. අපි වචන ගොඩක් දන්නවා මේවා දන්නවා කියලා කතා කර කර ඉඳී. අර මාර්ග කෘත්‍යයට නම් ලං වෙන්න බෑ. ඉතින් මේ දහම දන්න කෙනෙකුට ඔයා හරි ආපහු මතක් කරිය ඔය ICU එකේ ඉන්න වෙලාවක මමත් සම්බන් කරන්නේ. අනේ ඔබ දැන් සංහිප වී අරව මේම වෙයි කියනවා නෙවෙයි ඈ. ආ මැරෙන්නයි යන්නේ. එන්න මේකට හිත යොමු කරගන්න.
ඔව්.
පුළුවන් නම් ගොඩ යන්න නැත්තා ඉතින් යන තැනක යන්නනේ කොහොමද? අපිට දෙන්න පුළුවන් උදව්. එලවට ඔය දහම ගන්න ඉන්න කෙනෙක් නම් බොජ්ජංග ටික විස්තර කළොත් තමයි ලොකු හැකියාවක් තියෙනවා අවබෝධ කරගන්න. තේරෙනවද? මොකද අර තමන්ගේ මතවලට දැන් ගලපන්න බෑනේ, බලෙන්වත් කරන්න බෑනේ. අහගෙන ඉන්න එක විතරක් කරන්න පුළුවන්.
ඔව් ඒක දැන් අර ડોක්ටර් කිව්වේ දැන් ඉබේ අර දේව දූතෙක් තමයි දැන් ඔය දුන්නේ දැන්.
ඒ දේව දූතයා අඳුර ගන්න පුළුවන් වෙනවා මේක අහගෙන ඉන්නකොට. වෙන කරන්න දෙයක් නැහැ නේද?
ડોක්ටර් එතකොට දැන් අපි දැන් මෙච්චර කල් බණ අහපු මිනිස්සෙකුට ඇයි අපි එතෙන්දි තව කවගේ හරි ප්‍රයෝජනයක් ගන්න ඉන්නේ? එනං හරි දුකක් මේ. ඒක වැඩක් නැහැනේ. දැන් ওই කියන එකක් හරි මොනවා හරි එක දැන් අපි කරගත්තාම ඉවරයිනේ. ඇයි ඔය දැන් ડોක්ටර්ලා ඉඳීද කවුරුත් ඉඳීද අපේ ගාව සුද්ධ ටිකක් හිටියොත් එන්නේ. ඉතින් ඇයි එච්චර දුරට ඈගෙන ඈතට හිටන්නේ? ඇයි අපි මෙතනදි දැන් මොකද කරගන්න බැරි එක? ඇයි අපි එච්චර අර මැරෙන ගැන එකක් හිතාගෙන මෙච්චර මේ දුක් විඳින්නේ මේ දැන්? මාර වැඩනේ. ඒක හරි නෑ. ඒක නම් මම කැමති නෑ. ඒ කියන්නේ මොකද්ද මේ මැරෙන්න කොයි වෙලේද, කවුද ඉන්නේ, මොනවාද වෙන්නේ? මේ අපි ඒකට ප්ලෑන් කරන්නේ ඇයි ડોක්ටර්? මේ දැන් මෙතන මේ අපි හොඳට ඉන්නවා, ડોක්ටර්ත් ඉන්නවා, අපිත් ඉන්නවා. අපි මෙතෙන්දි මේ ගොඩ වෙන්න බලමුකෝ. ඇයි එච්චර ඈතට යන්නේ?
හරි. අහලා ඉවරද ප්‍රශ්නේ?
අහලා ඉවර. ඇයි ඇයි අද මේක කරගන්න බැරි? ඇයි අපි එහාට යන්නේ? අපි දැන් ඔක්කොම බොජ්ජංග ධර්ම දැන් අපි දැනගමු. ඒ වෙලාවට අපිට කවුරුත් ඕනේ නැහැ. අපිට තනියම මේක මෙනෙහි කරගන්න පුළුවන් තත්යකට එමු. මොකටද මේ තව කාගේ හරි උදව්වක්? අපි එහෙම මැරෙන්නද මේ ලෑස්ති නෑනේ ડોක්ටර්. අපි දැන් ડોක්ටර් කියන්නත් කියන්නේ මේක අහපු අයට. එතකොට ඒක කොච්චර කෑ වැරදිද? මේක අහපු එක්කෙනෙකුට ආපහු තව එක්කෙනෙක්ගේ උදව්වක් මොකටද? මේක අහපු එකේ තනියම අපි දන්නේ ඔය කියන ඔක්කොම හරිද කියලා. ඒ කියන්නේ අර හාමුදුරුවෝ මෙහෙම ඒ ඔක්කොම අපේ හිතේ තියෙන දේවල්. ඇත්තටම දැන් තේරුම් ගත්තනම් මේක අපේ හිතේ තියෙන දේවල් බුදුහාමුදුරුවෝ කිව්වා කියන එකත් මේක කිව්වා කියන එකත්. ඇයි ડોක්ටර් අපි තවත් රැවටෙන්නේ? එහෙම රැවටෙන්න ඕනිද මේකට? දැන් අපි අර කිරිබත් ගොඩ හාමුදුරුවෝ
පොඩ්ඩක් ඉන්න සම්පත්තිය අහලා ඉවරද?
දැන් අහලා ඉවර. ડોක්ටර් හැමලෑම කියන මේ ඔය මේ ඔයාලගේ මේ හිතේ තින්නේ මේ අහන්න නැතිකම කියලා. ඒක කාගේද හිතේ තින්නේ කියලාත් අපි හිතා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒකත් හිතා ගන්න ඕනේ. ඒක කාගේද මේ අපි අනිත් එක්කිනාට කියනකොට කොහෙද තින්නේ මේ?
දැන් අහලා ඉවරයි කියලා තව ගොඩාක් කියනවානේ.
ආ හරි හරි. නෑ මං අද ආවිත් ඇයි මේ ડોක්ටර් මෙහෙම යන්නේ දැන් වෙනස් විදිහකට යන්නේ? අපි කොච්චර හොඳට ડોක්ටර් තේ මම මරෙන්න යනකොට මට මෙහෙම කරන්න කියන්න තරම් එහෙම එකක් වෙනව නම් ඉති වැඩක් නෑ
නේද? දැන් අහලා ඉවරද?
ඉවරයි.
එහෙනම් කතා කරමු ඊට පස්සේ. යහපතකට උත්තරේ කිව්වට පස්සේ තමයි ආයෙ කතා කරන්න ඕනේ. නැත්නම් අර ඔයාගේ අදහසට ගලප ගලප ඉන්න මං කියන එක ඇහෙන්නේ. දැන් ප්‍රශ්නේ මං හිතන්නේ මට තේරුණා මං උත්තර දෙනකොට. ඒ කියන්නේ ඕක නේ ඇහුවේ කියලා හිතනවා නම් ඒක කිව්වට කමක් නැහැ. වෙන අතෙන් ඒව ඇඩ් කරන්න යන්න එපා. හරි. කොට හරි. දැන් ඔබතුමිය ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. ඔන්න ඔයගේ ප්‍රශ්න. හැබැයි ප්‍රශ්නේ අහනකොට ඒක උත්තරේ අගෙන ඉන්නත් ඉවසීම තියෙනවා. දැන් ඒක තමයි දැන් නැති දෙය. අපි බලමු හදා ගන්නවා. මම මේක රෙකෝඩින් එක අහන්න. එතකොට තේරෙයි දැන් තමන්ගේ ආවේගය කොච්චර වැඩිද කියන එක. ඒක ඉද්දි මේ කියන ඒවා ඇහෙන්නේ නැහැ. ප්‍රශ්න අහන්න එපා කියන එක නේද කරන්නේ? මේ ප්‍රශ්න කරන්න නිසා කියන්නේ. හැබැයි අපි ප්‍රශ්නයක් අහනකොට අපි ලෑස්තිද එකට අනිත් පැත්තෙන් කියන එක අහගෙන ඉන්න කියනන්නේ ඉවසි කියනවාද කියන්නේ. එතකොට මෙතෙන්දි මම මේ තමන්ගේම ඒව ගන්න. එතකොට මේක තමන්ට දැනෙනවා වැඩි වෙන ඒව කියනවට වඩා. ඒකයි මම හැමවිටම තමන්ගේ අත්දැකීමම ගන්න. තමන් ලෙඩ වුණා වෙලාවක සිහි කරන්න වෙන. මේ වෙලාවට මම මෙහෙම කරනවා කිව්වට වැඩක් නැහැ. ඒක කරන්න බැහැ. ඒක මේ තමන්ටම මේක දාගෙන බලන්න පුළුවන් නම් කියන්න අපේ තේරුම් ගන්න පුළුවන්. දැන් ඔබතුමිය හොඳ ප්‍රශ්නයක් අහුවා. ඊ අපි මැරෙන වෙලාවේ මෙහෙම කරන්න කිය කියා කතා කරන්නේ. ඕක දැන් කරන්න නේද ඕක? හරියටම හරි. මේ මොහොතේ තමයි කරන්න ඕන. මම මේක කියන්න හිතන් හිටියේ. කරපු එක හොඳයි. දැන් අපි කොහොමද දන්නේ මැරෙන වෙලාව? අපි දන්න එකම විදිය තමයි ඔය ආසනීපයක් කියලා ඕ වගේ මොකක් හරි දැන් හෙල්ලෙන්න බෑ කතා කරන්න බෑ ඔය ඇඳට වෙලා ඉන්නවා එක්වර බට දාලා රමේව ගහලා ඔන්න ඔය වෙලාව තමයි අපි හිතන්නේ මේ මැරෙන මහත්කිය. දැන් මිනිස්සු මැරෙන්නේ ඔහම විතරද? එහෙම මැරෙත් කීයෙන් කීද? නේද? අපි හිතනවා අපි මැරෙන්නේ ඔය විදිහට විතරයි. අතනින් හොඳම හොස්පිටල් එකට ගිහින් හොඳම ඩොක්ටර් ඉන්න තැන හොඳම ICU එක ළඟ අපිට වල්දි තියනවා නේ නේ. එහෙම කිව්ල. එහෙම ඉඳලා තමයි මැරෙන්නේ. එහෙමද මැරෙන්නේ?